මේකේ තියෙනවා ඔය අපි නිකන් අහලා තියෙන පළියටම හරියන්නේ නැහැ. Tamanට හොඳ දැක්මක් එන්න ධර්මය ගැන. කරන්නන් වාලේ භාවනා කළාටම මේ ආර්ය මාර්ගයේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ධර්මයට අනුවම ඉතින් දැන් ඔය ධර්මයට අනුව කියලා තමයි ඉතින් හැමතැනම කියා දෙන්නේ. ඒ වුණාට Tamanට හොඳ විශ්වාසයක් එන්න ඕන මේක තමයි හරි කියන්නේ.
සමාධිය කියලා එකම දැන් හිතුවිල්ලක්ම නැතුව
යන්නේ.
ආ. ඒක පොතවන්නේ. විදර්ශනාව
ගන්න දැන් සමාධියේ ඉඳන් විදර්ශනා කරන්න යන්න එපා. මොකද ඔය දෙක වැඩ දෙකක්. සමාධිය කියන්නේ අපි හිත එකඟ කරගෙන ඉන්න. විදර්ශනාව කියන්නේ මෙනෙහි කරනවා. අපි හිතන්න ගියාම ආයේ සමාධිය නැති වෙනවා.
සමාධිය කියන තරම් හොඳ නැහැ.
නෑ ඒක කරන්න යන්න එපා. සමාධිය වෙනම වඩන්න. සමාධිය අපි SPාගෙන ඉන්නවනේ යන පැය භාගයක් විතර. ඒක ඉවර වෙලා සමාධියෙන් එළියට ඇවිල්ලා ඇස් ඇරලා ඊට පස්සේ විදර්ශනාව කරපහැකි. හරි එතකොට අර සමාධියෙන් ගත්තු හිතේ සංසුම් බව තියෙනවා විදර්ශනාව. ඈ විදර්ශනාව ගොඩක් වෙලාවට ඇස් අරගෙන කරන්නේ ඇස් පියාගෙනත් කරන්න පුළුවන්. විදර්ශනාව කියන්නේ මොකද්ද කියන එක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද විදර්ශනාව කියන්නේ? විශේෂයෙන් දැක්මක් තමයි වි දර්ශනය කියන්නේ. සාමාන්‍ය දකින විදිහ නෙවෙයි.
ඈ?
ඒක තමයි අජ්ජත් බහිද්ද බලන්න කලින් ඉස්සෙල්ලා එකක් බලන්න. මොකද අජ්ජත් කියන්නේ? තමා තුල. බහිද්ද කියන්නේ? බාහිර. අනිත් එක්කෙනාගෙත් තේරෙනවද ආස්වාස ප්‍රස්ස? ඒක තමයි අපි ඔය මේ වචන වල හිර වුණාම වෙන වැඩි. අජ්ජත් බහිද්ද කියන එක හොඳට තේරුම් ගන්න ඕන. ඔව් දැන් සමතය කියන එක නම් ඉතින් පැහැදිලිනේ නේද? මොකද්ද හිත එකඟ කරගන්න කියන
කාරණාවත්
තමයි තමන් ගැන නම් කොහොම හරි බලත හැකි කොහොමද අනුන් ගැන බලන්න පේනවා අනුන් ගන්න හුස්ම පේනවාද ඈ නෑ ඉතින් විශේෂ හැකියාවක් තියෙනවා කී දෙනෙක්ගේ හුස්ම පේනවද?
මම කවුරු හරි හිතන්න ඕනේ.
අයියා හුස්ම ගන්න හැටි පේනවා. ඒක අපි බලමු ඉස්සෙල්ලා ධර්මය තේරුම් ගන්න උත්සාහ කරමු. ඈ? දැන් එකක් තමයි ඔය සතර සතිපට්ඨානෙ ගැනනේ කතා කරන්නේ නේද? සතර සතිපට්ඨානෙ කියන්නේ මොනවද? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. කායානුපස්සනාව කියන්නේ කය ගැන බලන එක. ඈ? වේදනානුපස්සනාව කියන්නේ වේදනා ගැන බලන එක. ඊළඟට චිත්තානුපස්සනා කියන්නේ සිත ගැන බලන එක. ධම්මානුපස්සනා කියන්නේ ධර්මතා ගැන බලන එක. නේද? එතකොට ඔය සතිපට්ඨානේ තියනවා කායානුපස්සනාව කරන්නේ කොහොමද කියලා විස්තර කරනවා. මොකද විස්තර කරන්නේ? කායේ කායානුපස්සී විහෙරති. ඒ කයෙහි කය ගැන බලමින් ඉන්නවා. විහෙරති කියන්නේ ඉන්නවා. කායනුපස්සීව ඉන්නවා. කයෙහි කය ගැන බලමින් ඉන්නවා. කායේ කායානුපස්සී විහෙරති. කොහොමද? ආතාපි සම්පජානෝ සති. ආතාපි කියන්නේ අපි කියමුකෝ උත්සාහය කියලා. ආතාපි කියන්නේ උත්සාහ කරන ගතිය. කෙලෙස් තවනවා කියන එක මන් දන්නේ. ඒක මේ බුද්ධ වචනයක්ද කියලා. කෙලෙස් තවනවා කියන්නේ මොකද්ද?
කෙලෙස් නැති කරනවා.
අර කට්ටිය ඒ කාලේ ඔන්න මේ කෙලස් තවන්න කියලා එක එක වැඩ කළා. ඈ ගංගා නම් ගඟේ අර හීතල කාලේ උදේ පාන්දර බැහැගෙන ඉන්නවා. ඔව්. ඉතින් බුදුහාමුදුරුවෝ දවසක් ඇයි යෝ ඒ කියලා ඇහුවාම කියනවා කෙලස් තවන. එතකොට අහනවා බුදුහාමුදුරුවා, දැන් මේ කොච්චර කෙලස් තවලා තියෙනවද? තව කොච්චර තවන්න තියෙනවද? වහනකොට ඉතින් අනේ අපි දන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඔව්. ඉතින් ඔය කෙලස් තැවීමක් ගැන බුදුදහමේ සඳහන් වෙන්නේ
නැහැ. ඈ?
වීරිය පමණ. වීරිය කියන එක කියා දීලා තියෙනවා. සතර සම්‍යක් ප්‍රදං වීරිය. නේද? ඔව්. වෙන වෙන කෙලස් තවන කතාවක් නැහැ. ඔක ඔය පස්සේ දාගත්තු එක. මේක අපි ධර්මයේ ගන්නකොට තේරුම් ගන්න ඕන. වීරිය කරන්න ඕන විදිහ කියලා තියෙනවා. හරි. කොහොමද වීරිය
කරන්නේ?
තියෙන අකුසල් තියෙනවා නම් ඒවා දුරු කරන්න වීරිය කරන්න. නූපන් අකුසල් ඇති කරගන්න එපා. තියෙන කුසල් වැඩි දියුණු කරගන්න, නැති කුසල් ඇති කරගන්න. දැන් භාවනා පුරුද්දක් නැත්නම් ඒක නැති කුසලයක්. ඒක අලුතෙන් අපි ඇති කරගන්නවා පුරුදු කරලා. නූපන් කුසලයක් ඇති කරගන්න. නේද? ඕකටයි වීරය කරන්නේ. ඈ? අතෝ කෙලස් තවනවයි කියන එක ඉතින් මන් දන්නේ ඒක මේ ඒ තවලා තවලා ඉවර කරන්න පුළුවන්ද කියලා. නේද? දැන් අපි මේ බුදුදහම බොහොම නුවණින් ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක්. බුදුහාමුදුරෝ කියලා තියෙනවා ඔයා කවුරුවත් කියපු පළියට පිළිගන්න එපා. මේක නුවණින් ප්‍රඥාවෙන් විමසන්න කියලා. එතකොට ආතාපි කියන එක දැනට මතක තියාගෙන උත්සාහ කරන්න. දැන් උත්සාහ කරන්න ඕන කොහොමද කියන එක ඉතුරු දෙකේ තියෙනවා. ආතාපි සම්පජාන. සම්පජාන කියන්නේ නුවණ. නුවණ ප්‍රඥාව යෙදෙන්න ඕන. හරි. මොන වගේ නුවණක්ද කියන එක ඊළඟට කියනවා. මේ සතිමා කියන්නේ සිහිය පිහිටන්න කියනවා. සිහිය පිහිටන්න කියන එක නම් අදහසක් තියෙනවා නේද? එහෙම හෙදුවන් නැතුව සිහිය ඒ කරන දෙයට නැත්තම් කය ගැන නම් කය ගැන සිහිය පිහිටවගෙන ඉන්න ඕන. හරි. අර සම්පජාන කියන එක තමයි ටිකක් තේරුම් ගන්න තියෙන්නේ. නුවණ කියන්නේ මොකද්ද? එතකොට ඒ නුවණ කියන එක ඉතුරු ටිකේ විස්තර කරනවා. දැන් හරියට ඔය උත්සාහයේදීලා සිහිය පිහිටුවානම් සම්පජානයෙන් මොකද වෙන්නේ? විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. විනෙය්‍ය කියන්නේ අතහරිනවා. ඈ? අතහරිනවා. ලෝකේ ලෝකේ අතහරිනවා. මොනවාද මේ ලෝකේ අතහරින්නේ? අවිජ්ජා දෝමනස්සං. අවිජ්ජා කියන්නේ දැඩි ඇලීම්. දෝමනස්ස කියන්නේ ගැටීම්. ඇලීම් ගැටීම් අතහැරෙන්න ඕන. ඒතර මෙතන ලෝකය කියන්නේ කය කියන ලෝකය. දැන් කායනුපස්සනාව. කායේ කායනුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා. විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඒතකොට අතහැරෙන්න ඕන මේ කය කියන ලෝකයේහි මොනවාද? ඇලීම් ගැටීම්. ඔන්න හරියට සිහිය පිහිටුවා නම් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ කයට. හරි. ඒ වගේම අපි වේදනා ගැන සිහිය පිහිටනකොට වේදනාසු වේදනානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා. උත්සාහයෙන් නුවණින් වීර්ය මේ යදලා සිහිය පිහිටන්න ඕන වේදනා ගැන. ඒතර වේදනාවලට ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. වේදනා කියන ලෝකේ ඇලීම් ගැටීම් අතහැරෙන විදිහටයි සිහිය පිහිටන්න ඕන. හරි? ඒවා අල්ලගන්නත් බෑ ගැටෙන්නත් බෑ. පැහැදිලිද? එහෙම යෙදෙන්නේ අර සම්ප්‍රජාණය යෙදුණොත්. හරි? ওই විදිහටම තමයි හිත ගැන කියන්නේ චිත්තානුපස්සනාව. ඊළඟට ධර්මතා ගැනත් ওই විදිහට එනවා. එතකොට දැන් ඕගොල්ලෝ ආනාපාන සතියේදී මෙතන බලා හිටියනේ හුස්ම දිහා. නේද? ඒක මොන සතිපට්ඨාණයටද අයිති? කාය අනුපස්සන. කයින් කරන ක්‍රියාවක් නේ හුස්ම කියන්නේ. එතකොට ආනාපාන සතිය අයිති කාය අනුපස්සනට. දැන් සක්මන් කළානේ. ඒක අයිති මොකටද? කාය අනුපස්සනට. ඊළාට දෙතිස් කුණපය බැලුවනි. කාය අනුපස්සන. කය ගැනයි ඔය මෙනෙහි කරන්නේ. ඈ? දැන් ඔය භාවනා කරද්දී අමුතුවෙන් ඇලීමක් හරි ගැටීමක් හරි ආවද? හුස්ම දිහා බලා ඉන්නකොට හුස්මට හරි ආසාවක් ආවද? නැහැ. හුස්ම එක්ක තරහක් ආවද? සමහර වෙලාවට එනවා හිත එකඟ වෙන්නේ නැති වෙනකොට. ඈ? හිත එකඟ වෙනකොට ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ ඔහේ ඉන්න පුළුවන්. හිත පිහිටෝගෙන. ඈ? සක්මන් කරද්දි කොහොමද? ඇලීමක් ගැටීමක් ආවද? දෙකම නැහැ. ඒකට හොඳට සිහිය පිහිටලා තියෙනවා. ඈ? දෙතිස් කුණුපේ කරද්දිත් එහෙමයි එන්න ඕනේ. ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. හරි? හරියට කෙරෙනකොට. හැබැයි ඕකේ දැන් තියෙනවා ඕකේ ලෞකික වශයෙන් හිත වැඩිමකුත් තියෙනවා ලෝකෝත්තර වශයෙන් වැඩිමකුත් තියෙනවා. ලෝකෝත්තර වැඩිම කියනකොට ටිකක් ගැඹුරුයි. ඒක ලෝකෙට අයිති දැකීමක් වෙන්න බෑ එතකොට. දැන් අපි සමතයටනේ ওই භාවනා ටික කළේ. සමතය ලෝකෙට අයිති. ලෝකයා ඉන්න දැක්මේ ඉඳන් තමයි අපි ඒ භාවනා කළේ. ඒකෙන් ලෝකෝත්තර දැක්ම එන්නේ නැහැ. ලෞකික විදිහට බලාගෙන ලෝකෙට අයිති විදිහට බලාගෙන භාවනා කරාට ලෝකෝත්තර දැක්ම එන්නේ නැහැ. එන්න විදිහක් නැහැ. ලෝකෝත්තර විදිහ ඇති වෙන්න නම් අර සාමාන්‍ය ලෝකයා දකින මට්ටමින් එහා ගිය දැක්මක් තියෙනවා. ලෝකෝත්තර. දැන් සාමාන්‍යයෙන් ලෝකයා දකින විදිහ මොකද්ද? මේ ශරීරයක් තියෙනවා. නේද? ඇහැට පේන. ඒක ශරීරය කියලා දෙයක් හිතාගෙන ඉන්නා නේද? ඈ? ඔය ශරීරයේ සම්මස්නහර ඇට ඇට මිදුළු වලින් ඒවයින් හැදිලා තියෙනවා. ඒකත් දන්නවා නේද? ඒක දැනගන්න රහත් වෙන්න ඕනද? මේ ශරීරයේ සම්මස්නහර ඇට මිදුළු වලින් හැදිලා තියෙනවා කියලා. ඔය දොස්තර කෙනෙක්ගෙන් අහුවොත් කියයි යෝග. නේද? රහත් වෙන්න ඕනද ඒක දැනගන්න? ලෝකෝත්තර වෙන්න ඕනද? නෑ. ආ ඔය ඉගෙන ගන්න ළමෙක්ගෙන් අහුවත් කියයි. නේද? එතකොට ඒ සාමාන්‍ය ලෝකයා දකින විදිහ නේද? ඇහැට පේන විදිහ. ලෝකෝත්තර වුණොත් මතක තියාගන්න ලෞකිකව පේන විදිහ වෙන්න බෑ. හරි? දැන් අපි ලෞකිකව හිතන්නේ ඔන ශරීරයක් පේනවා. පේනකොට මෙතන කෙනෙක් ඉන්නවා කියලා නේද හිතෙන්නේ? මෙතන කී දෙනෙක් ඉන්නවද කියලා ගණින්න කිව්වොත් ගණින්න පුළුවන් නේද? ඒක ලෝකෙට අයිති දැක්මක්ද ලෝකෝත්තර දැක්මක්ද? ලෝකෙට අයිති කියන්නේ ලෞකික. එතකොට ඇහැට පේන දේ හැමම පිළිගත්තා. ඈ? නේද? දැන් ශරීරයක් තියනවා කියන්නේ ඇයි? ඇහැට පේන හින්දා. නේද? එහෙම නැත්තම් අල්ලලා බලන්න පුළුවන් හින්දා. අපේ ආයතන වලට අහු වෙන හින්දා. නේද? ආයතන කියන්නේ මොනවාද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඕවට අහු වෙනවා නම් ඒවා ලෝකෙට අයිති දේවල්. නේද? ඕවට අහු වෙනවා නම් දැන් අපිට ඇහැට දකින්න පුළුවන් සේරම ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිති. කනට ඇහෙන ශබ්ද සේරම ලෝකෙට අයිති දේවල්ද නැද්ද? අයිති. නාසයට දැනෙන ගඳ සුවඳ ලෝකෙට අයිතිද නැද්ද? අයිති. රස දැනෙන ඒවා සේරම ලෝකෙට අයිතිද නැද්ද? අයිති. ගඳ සුවඳ ලෝකෙට අයිති. ස්පර්ශ ලෝකෙට අයිති. ලෝකෝත්තර කියන්නේ මොනවද? මේ ආයතන වලට අහු වෙන්න බෑ නේද ලෝකෝත්තර වුණා නම්? ආයතන වලට අහු වෙන හැම දෙයක්ම ලෝකෙට අයිති. ඈ? දැන් ලෝකෝත්තර වෙන්න මොකද කරන්නේ? ලෝකෙට අයිති දේවල් දිහා බලලා අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතනවා. හා තමයි අහලා තියෙන්නේ නේද? මෙහෙම තමයි වඩලක් තියෙන්නේ. ඈ උත්සාහ කරලා තියෙන්නේ නිදර්ශනා කරනවා කියලා. දැන් මන් දුන්නා නේද අර උපමාවක් මේ මතකද? බල්ලගේ. මතකයි නේද? ඒක මතක වෙන්නේ නැහැ දැන් නේ. වතුරට එබෙන බල්ලා. දැන් වතුරට එබෙන බල්ලා මොකද හිතන්නේ? තව බල්ලෙක් ඉන්නවා කියලා. ඇයි එහෙම හිතන්නේ? පේන නිසා. නේද? ඇහැට පේන දෙයක්. ඇහැට පේන දෙයක් නම් ලෝකෙට අයිති. ඇහැට පේනවනේ. ඉතින් බල්ලා ඉන්නේ ඔන්න ලෝකෙට අයිති දෘෂ්ටියේද ලෝකෝත්තර දැක්මේද? ලෝකෙට අයිති දෘෂ්ටි. එතකොට ඇහෙන් පේන දේ තියෙනවමයි කියලා බල්ලා විශ්වාස කරනවා. නේද? ඒ හින්දා තමයි වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙන. නේද? දැන් අපි බල්ලට විදර්ශනා කරන්න උගන්වනවා. මොකද කියන්නේ? ඔය බල්ලා අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්න. එහෙම නේද කියන්නේ? නෑ දැන් බලන්න ඕන ওই විදර්ශනාවෙන් රැවටීමෙන් මිදෙන්න පුළුවන්ද කියලා. දැන් සිත්. ගොල්ල ගිලම්පස ගන්න අපි කතා කරන ගමන්. දැන් බලන්න අනේ බල්ලා රැවටිලා ඉන්නවනේ තව බල්ලෙක් ඉන්නවා කියලා. නේද? ඔව්. දැන් ඔය බල්ලට උගන්වනවා අනිත්‍ය වඩන්න කියලා. ඉතින් ඒ බල්ලා හිතනවා අර ඉන්න බල්ලා අනිත්‍යයි අනිත්‍ය බල්ලෙක් නෙමෙයි වෙනස් වෙනවා. අනිත්‍යයි කියන්නේ ඒක නේද? වෙනස් වෙනවා. ඔය බල්ලා ඔහම හිටියට වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා අනිත්‍ය 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 අනිත්‍යයි. දැන් ඔය භාවනාව වැඩිලා වැඩිලා ඌට එන නුවණ මොකද්ද? දැක්මක් එන්න ඕනනේ භාවනාවක් වැඩුණා. අපි හිතමු හොඳටම ගැඹුරටම වඩනවාක. මොන වගේ දැක්මක් එයිද? දැන් මුලින්ම දැක්ම තියෙන්නේ අන්න වතුරේ බල්ලෙක් ඉන්න. නේද? දැන් අපි කියනවා ඔය බල්ලා දිහා බලාගෙන අනිත්‍ය වඩන්න. බල්ලෙක් නැහැයි කියන දැක්මට එනවා. අනිත්‍ය අනිත්‍ය වේගෙන් අනිත්‍ය වෙලා යනවා නම් ඔතන බල්ලෙක් නැහැ. ඊට පස්සේ මොකක් කියයිද? ඉස්සෙල්ලා බල්ලෙක් හිටියා, දැන් භාවනා කරලා කියනවා බල්ලෙක් නැහැ කියලා. අනිත්‍ය බලලා බලලා, අනිත්‍ය බලලා පුරුදු වුණාම බල්ලෙක් නැහැ කියනවා නේද? දැන් මෙතන කෝපයක් තියෙනවද? තියෙනවා. ඇයි තියෙනවා කියන්නේ? පේන නිසා. දැන් අනිත්‍ය වඩනවා නම් මොකද කරන්නේ? අනිත්‍ය වඩලා වඩලා නුවණක් එයි. කෝපේ නැහැ කියලා. මම නෙමෙයි අනිත්‍ය භාවනා කිව්වේ, මේ කරන අයගෙන් අහන්න. මං කිව්වේ නෑ ඔක වඩන්න කියලා. මේ ඔයගොල්ලෝ කරනදී මං මේ එකෙන් අවබෝධයයිද කියන එක මේ බලන්න. මං කෝප්පේ නෑ කියලා දැක්මක් එයි නේද?
නෑ.
තියෙනවා කියලා නේ ලෝකෙට අයිති දැක්ම. පේන හින්දා තියෙනවා. ඔක ලෝකෙට අයිතිනේ. දැන් ලෝකෝත්තර වෙන්න කියලා හිතලා අනිත්‍ය අනිත්‍යයි කියලා මොකද්ද ඉන්න නුවන්? කෝපයක් නැහැ කියලා. හරිද? මුලාවක් නේද? අනේ ඒක තමයි තේරුම් ගන්න ඕනේ. දැන් තියනවා කියන දෘෂ්ටිය කඩා ගන්න ගිහිල්ලා නැහැ කියන දෘෂ්ටියකට වැටෙන. ඒ තමන්ම රවට්ට ගන්නවා නේද? මේ තියෙන දෙයට නැහැ කියන. ඇත කියන දෘෂ්ටියේ ඉඳලා නැත කියන දෘෂ්ටියට පණින්න ඔය හදන.
ඈ?
අනිත්‍ය හින්දා ඊට ලේසි ඇහැ පියා ගන්න එක. ඔබ අනිත්‍යයි කිය කියා ඉන්නවා. මම බලන්න එතන මේ නිවනක්ද තියෙන්නේ නැත්නම් දෘෂ්ටියකින් දෘෂ්ටියකට පැනීමක්ද? තව මුලා වීමකට පණිනවා නේද? ඈ? දැන් බුදුදහම ඒ වගේ එකක් වෙන්න පුළුවන්ද? නෑ නුවණින් හිතන්න. දැන් බල්ලට එන්න ඕන අවබෝධේ මේ හොඳට පේන්න බල්ලෙක් ඉන්න බල්ලෙක් නෑ කියලා අවබෝධයකට දෙන්න ඕන. අතන ටිකක් ගැඹුරු සැනක් ඉතින්. යථා ස්වභාවයයි දැනගන්න ඕන. ඒ කියන්නේ පේන්නෙත් නෑ කියලාද දකින්න ඕන?
නෑ.
පේනවා. පෙනුනට ඔතන තියෙන්නේ මෙන්න මෙහෙම සිද්ධිය. ඒ වගේ පේන්න හේතු ටික යෙදිලා තියෙන හින්දා පේනවා. නැතුව බල්ලෙක් ඉන්න හින්දාම පේනවා නෙවෙයි. ඒ කියන්නේ තියෙන ස්වභාවයම අත්දකින්නවා නෙවෙයි. පෙනෙන ස්වභාවය එකක්. යථා ස්වභාවය, පවතින යථා ස්වභාවය වෙන එකක්. ඔන්න ඔය අවබෝධයෙන් ඕන නේද? පේන ස්වභාවය එකක්, ඒ කියන්නේ අපි දකින ස්වභාවය එකක්. බාහිර යථාභූත ස්වභාවය පේන ස්වභාවය නෙවෙයි කියන අවබෝධයක් නේද එන්න ඕන?
ඔව්.
ඔව්. තව තව භාවනා කරන විදිහක් තමයි ඔය ඔහොම පෙනුනට ඕක කොටස් වල එකතුවක්. මම නැති කරගත්තොත් හරි. දැන් මම
ඒක නැති කරගන්නේ කොහොමද කියන්නේ? මාර්ග
යන්න බැරි මාර්ගය දන්නේ නැති හින්දා. ඉතින් මාර්ගය දැනගන්න තමයි බුදුදහම තියෙන්නේ. ඒක තමයි මේ තේරුම් ගන්න හදන්නේ. දැන් අපි කොටස් වලින් හැදිලා කියලා හිතුවොත් ඔතන තියෙන්නේ මොනවා හරි පොඩි පොඩි කෑලි එකතු වෙලා තමයි මෙහෙම හැදිලා තියෙන්නේ. මැටි ගොඩක් එකතු වෙලා හැදිලා කියමු නේද? ඒකත් එක්තරා දැක්මක්. මේ කෝප්පයක් වගේ පෙනුනට ඔතන තියෙන්නේ මැටි. මේක වෙන විදිහකට හදලා තියෙනවා. දැන් මේකට අපි කෝප්පේ කියන්නේ. ඒකට මොකද්ද කියන්නේ? තීරිසිය. ඒකත් මැටි ගොඩ. මේකත් මැටි ගොඩ. මේ දෙකම මැටි. හැබැයි අපි එකකට කෝප්පේ කියලා කියනවා, එකකට තීරිසිය කියලා කියනවා. ඔව් සම්මතෙන් දාගත්තු නම් නේද? අමාරු වැඩක් තමයි ඉතින් කරන්න තියෙන්නේ. අමාරු වුණාට අපිට දකින්න පුළුවන් දෙයක්ත් තියෙනවනේ. දකින්න බැහැයි කියලා කියලා නැහැ. ඔව් ඉතින් අපි අවබෝධ කරන්නේ කතා කරන එක එකක්, අවබෝධය තව එකක් නේද? දැන් අපි එක එක අයගේ මානසික මට්ටම් අනුවනේ අපි කතා කරන්න ඕනේ නේද? දැන් පොඩි ළමයි එක්ක කතා කරනකොට ඒගොල්ලන්ගේ මානසික මට්ටමෙන් කතා කරන්න ඕනේ. නැත්තම් ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ අපි කියන දේ නේද? ඒ වගේ තමයි මේ ලෝකෝත්තර දැක්මෙන් කතා කරන එකයි මේ ලෞකික දැක්මෙන් කතා කරන එකයි දෙක, යාති දෙකක්. ඒකට ලෝකෝත්තර දැක්ම නැතුව නැති කෙනෙක් එක්ක ලෝකෝත්තර දේ කතා කරනකොට එයාට තේරෙන්නේ නැහැ. ඒකයි අපි දැන් මේ අපිට තියෙන්නේ දැන් ලෞකික දැක්ම. ඒකෙන් ඉඳන් ලෝකෝත්තර දැක්ම මොන වගේද කියලා අදහසක් ගන්නයි මේ හදන්නේ. ඒ අදහසක් ගන්න පටන් ගන්න තැන තමයි සම්මා දිට්ඨිය කියන එක ඇති කරගන්න එක. ඔව් ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඔකට කියනවා මේ චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා කියනවා. ඒක මේ බුදු කෙනෙක්ගේ ධර්මය අහලම හදා ගන්න පුළුවන් එකක්, වෙන විදිහක් නැහැ. හරි. එතකොට මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය දකින විදිහේ දැක්මක්. මොකද්ද චතුරාර්ය සත්‍ය කියන්නේ? දුක. ඔව්. දුක හටගන්නේ කොහොමද කියන එක. දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, නිරෝධ කරන මාර්ගය. හේ දැන් නෝකෙන් එනවා සම්මාදිට්ඨිය. ඔකම තව විදිහකට කියනවා ලෝකය කියන්නේ මොකද්ද? ලෝකය හටගන්නේ ඇයි? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඒකෙනුත් පුළුවන් සම්මාදිට්ඨිය ඇති කරගන්න කියලා. තව ටිකක් ලේසි කළොත් රූපය කියන්නේ මොකද්ද? රූපය හටගන්නේ ඇයි? රූප නිරෝධය කියන්නේ මොකද්ද? මාර්ගය මොකද්ද? එතනිනුත් පුළුවන් සම්මා දිට්ඨිය ඇති කරගන්න. දැන් අපිට මෙතන රූපයක් තියෙනවා. මොකද්ද? කෝපය. හරි. දැන් රූපය හටගත්තේයි කියලා අපි දැක්කද? කෝපයක් තියෙනවා කියලා නම් දැක්ක. එතනින් එහාට නුවණ පිහිටියේ නැහැ. කෝපය හටගත්තේ කුමක් නිසාද? කෝපේ නිරෝධය මොකද්ද කියන එක ගැන හිතුවේ නැහැ නේද? එහෙම හිතුවේ නැත්නම් සම්මා දිට්ඨියක් පහළ වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය නැත්නම් ඊතුරු මාර්ගාංග වැඩෙන්නේ නැහැ. පිළිගන්නා නේද? සම්මා දිට්ඨිය පහළ වුණොත් තමයි සම්මා සංකප්ප පහළ වෙන්නේ. එතකොට මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය ඇති කරගන්නම වෙනවා. එතකොට ඒකට විදිහක් තමයි මේ රූපය කියන්නේ මොකද්ද? රූප සමුදේ නැත්නම් රූපේ හටගත්තේයි. ඒක හරියට දැක්කොත් රූප නිරෝධයත් අවබෝධයක් එන්න ඕන. එහෙනම් නිරෝධ කරන මාර්ගය ගැන අවබෝධෙකුත් එන්න ඕන. එතකොට තමයි සම්මා දිට්ඨිය පහළ වුණා කියන්නේ. දැන් අපි මෙතන කෝපයක් තියනවා කියලා දැනගත්තේ ඇයි? පේන නිසා. හරි. එතකොට දැන් අපිට පේන දේ තියෙනවමයි කියන දැඩි විශ්වාසයක අපි ඉන්නව නේද? පේන නිසා තියෙනවමයි. මේ පේන දේ එහෙමම තියෙනවා. එහෙ නැත්නම් අර කෝපයක් තියෙන හින්දා තමයි පේන්නේ. ඒ විශ්වාසෙ හින්දා අපි ඔතනින් වහාට හොයන්නේ නැහැ. එහෙන් දැක්ක දේ එහෙමමයි කියලා පිළිගත්තා. කෝපයක් තියනවා කියලා බාරගත්තා. ඒක දැඩිව විශ්වාස කරනවා. ඕක තමයි අපේ සංසාරේ ආපු පුරුද්ද. එහෙන් මොකක් හරි දැක්කා නම් ඒක එහෙමම තමයි කියලා පිළිගත්තා. නේද? එතනින් එහාට විමසන පුරුද්දක් නැහැ. ඈ? ඉතින් බුදුහාමුදුරෝ දේශනා කළා ඕක තමයි ලෝකෙට අයිති දැක්ම. ඔහොම වුණහම ලෝකේ යනවා. ඇයි? මේ කෝපේ මුල් කරගෙන අපට කර්ම කරන්න පුළුවන්. මේ කෝපෙට ඇලෙන්නත් පුළුවන්, ගැටෙන්නත් පුළුවන්. ඔව්, ඉතින් කර්ම කරනවා කියන්නේ විපාක දෙනවා නේද? ඒ කියන්නේ සසරේ යනවා. දැන් මේ කෝපයෙන් හින්දා පිනක් කරන්න පුළුවන්ද? පුළුවන්. කෝපයක් පූජා කරන්න හිතෙන්න පුළුවන්. කුසල් සිත? ඔව්. කෝපේ මුල් කරගෙන පවක් කරන්න පුළුවන්ද? පුළුවන්. කෝපෙන් කාට හරි ගන්න. නැත්තම් කෝපේ, ආ හරි ලස්සන කෝපයක්, මේක හොඳයි. ගෙදර අරන් යන්න. නේද? ලෝභ සිතක් ආවනම් එතකොට අකුසල. නේද? ඒක පව් කරන්නත් පුළුවන් නේ. පින් කරන්නත් පුළුවන්. ඔය දෙකෙන් මොනවා කළත් සසරේ යනවද නැද්ද? සසරේ යනවා. හරි. කවුද සසරේ යන්නේ? කෝපේ අද්දැක්ක කෙනා. කවුද අද්දැක්කේ? මම. කෝපේ අතන කෝපේ තියනවා කියලා පිළිගත්තේ කවුද? මම. මෙතන ඉන්න මම. එයා ඉතින් ඒ හින්දා හිතන, කියන, කරන හැම දෙෙම කර්මයක්. එහෙම ඒක ගැන එන චේතනා සීරම කර්ම. කෝපේ ගැන ළඟ ඉන්න එක්කෙනාට කිව්වොත් අන්න අතන ලස්සන කෝපයක් තියනවා කියලා. ඒකත් කර්මය. වචී කර්ම. නේද? කෝපේ අරන් ගැහුවොත් එහෙම අල්ලපු එක්කෙනාට කාය කර්ම. නේද? කෝපේ අරන් දැන් මට ඒක ගෙනත් දුන්නා නේද? කවුද ගෙනත් දුන්නේ? මම ඇත්තට ඇහුවේ. දැන් ඒ තේ එකක් ගෙනත් දුන්නානේ. ඒක හිතෙන්ද, කයෙන්ද, වචනෙන්ද කළේ? කයෙන්. ශරීරයෙන් නේද? කයෙන් කරන ක්‍රියාව. එතකොට එතන තිබුණේ ලෝභ මූල සිද්ද, අලෝභ මූල. අලෝභ, අදෝස නේද? අමෝහ. ඒවට කියනවා කුසල් කියලා. දැන් ඒ අතන ඉඳන් මෙතෙන්ට ගේනකම් මේක ගිහින් දෙන්න ඕන කියලා හිතපු වෙලාවෙ ඉඳන් ඒ හිතපු දේවල්, ඒ හින්දා කය වැඩ කරපු හැටි, මේක ගෙන තියපු එක, පිළිගන්නපු එක සේරම කුසල කර්ම. කර්ම ගොඩාක් ට්‍රස් කරගත්තා. පින් ගොඩාක් ට්‍රස් කරගත්තා. දැන් මගේ හරි සතුටුයි නේ. ඇයි සතුටු? කුසල කර්ම. පින් කරගත්තා. එතකොට තියෙන්නේ මොන විපාකද? හොඳ විපාක. සැප. සැප හම්බ වෙනවා. දැන් මැරෙන මොහොතේ ඔක සීපත් වුණොත් කෙලියම යන්න පුළුවන්. දිවී ලෝකෙ. නේද? එතකොට සැපගෙන දෙන කර්ම ටිකක් ප්‍රෙස් කරගත්තා. බ්‍රහ්ම ලෝකේ යන්නත් පුළුවන්. ඉතින් කෝප්පෙ දිහා බලාගෙන වෙන මොකුත් හිතන්නේ නැතුව හිත එකඟ කරගෙන චිත්ත සමාධියක් ඇති කරගත්තොත් ඒකෙන් ධානයක් වැඩුණොත් බ්‍රහ්ම ලෝකේ යන්න. කෝප්පෙ නිසා ඕනනම් බ්‍රහ්ම ලෝකේ යන්නත් පුළුවන්. ඔව්. ඒ බ්‍රහ්ම ලෝක මොන එකක ගියත් මේ කෝප්පෙ දිහා බලාගෙන ගියොත් නම් නිවන් යන්න නම් බෑ. බ්‍රහ්ම ලෝකේ නම් යයි. ධානයක් වඩාගෙන. මේක හින්දා කුසල් කරලා නිවන් යන්නත් බෑ. දිව්‍ය ලෝකේ නම් යයි. හොඳ විපාකත් හම්බ වෙයි. හැමදාම තේබිබී ඉන්නත් පුළුවන්. දාන ආනිසංස විදිහට. ඒක තමයි මේ කියන්න හදන්නේ. දැන් ඔය සසරේ යනව නේද තාම? ඒ පිං ටික විඳින්නත් සසරේ යනව නේද? සසරේ යන එක සැපද දුකද? දුක. පින කළත් පව් කළත් ධානයක් වැඩුවක් සසරේ යන එක නැවතිලා නැහැ. මොකද ඔය ලෝකෙට අයිති දේවල්, ලෝකයා කරන දේවල්, පෘථග්ජන කෙනා කරන දේවල් ලෝක. ලෝකෙට අයිති දැක්මෙන් කරන දේවල්. ඉතින් ඔන්න ඔතන තමයි තේරුම් ගන්න ඕන. ඇයි මේ ලෝකෙට අයිති දැක්මක්? හරි. ඒ කියන්නේ අපි ඇහැ විශ්වාස කරලා ඉවරයි. පේන දේ එහෙම්මමයි කියලා විශ්වාස කරලා ඉවරයි. ඒක හරියට අර බල්ලා ඇහැ පාවිච්චි කළා වගේ. පේන දේ තියෙනවා. දැන් ඔතන නිදෙන්න ඕන දෘෂ්ටියක් තියෙනවා. පේන ස්වභාවයයි පවතින ස්වභාවය. පවතින ස්වභාවය කියන්නේ යථාභූත ස්වභාවය. නැත්නම් ඇත්ත ඇති හැටි. පවතින ස්වභාවය මොකද්ද? අපිට පේන ස්වභාවය මොකක්ද? දැන් බල්ලා නම් රැවටිලා කියනවා. අපි රැවටිලා නෑ, මේ කෝප්පයක් තියෙනවානේ. කෝප්පේ තියෙනවා. ඇයි තියෙනවා කියන්නේ? පේන නිසා. බල්ලත් කියන්නේ ඕකනේ. බල්ලෙක් ඉන්නේ ඇයි කියලා හෙව්වොත් පේන නිසා. ඉතින් ඇයි එහෙනම් බල්ලා රැවටිලා තියෙන්නේ? අපි කියනවා බල්ලට රැවටිලා කියලා. දැන් බල්ලගෙන් ඇහුවොත් කියයි ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ? පේන නිසා. දැන් කෝප්පේ තියෙනවා කියන්නේ ඇයි ඇහුවම? පේන නිසා. ඒ ඔය දෙකම එකම උත්තරේ. ඔව්. ඇයි අපි රැවටිලා කියන්නේ? දැන් මේ තියෙන නිසානේ. තියෙනවා කියන්නේ ඇයි? අපි දැන් රැවටිලා නැහැ කියන්නේ යථා ස්වභාවය දන්නවනේ. ඔය තියෙන දේ මම ඉතින් බාහිර
දැනුමක් නැරවටීම. හා. කෝප්ප දැන් නැතුව යනවා කියන හැඟීම.
කෝප්ප බින්දෙනවා කැදේනේ. කවදා හරි බින්දෙනවා කියන එක නම් ඉතින් හැමෝම දන්නවා නේද? ඒ වුණාට රහත් වෙලාද? මේක ටිකක් යකඩෙන් හදලා තිබුණා නම් එහෙම බින්දෙන එකක් නැහැ. ඒ ගොඩාක් කාලයක් යන්න ඕනේ. ඒ තියෙන කාලේ අපිට මදිද කෙලස් ඇති කරගන්න. ඇති. දැන් මේක පවතින කාලේ මදිද මේක හින්දා අපිට පින් හරි පව් හරි කරගන්න. ඇති. නේද? ඒ මේක කාලයක් යනකොට බින්දුනා කියලා නම් නිවන් දකින්න බෑ. නේද? කර්ම කරනවනේ මේක හින්දා. ඔය බින්දිලා ගියාට කමන්නේ නැහැ. අපි ඒ වුණාට මේක සල්ලි දීලා ගන්නවා. නේද? දැන් හිතන්න මේ වෙනස් වීම අනිත්‍ය දැක්කටම මේ කෙලෙස් ඇති වෙන එක නවතීද? දැන් කෝප්පේ නම් දවස් ගාණක් හරි තියෙනවනේ. දැන් මේ ඊයේ කාපු කෑම අද වෙනකන් තිබුණා නම් කොහොම වෙයිද? නරක් වෙයි, පිලුනු වෙයි. වෙනස් වෙනවා. ඒ වුණාට කෑම හින්දා කෙලස් ඇති වෙන්නේ නැද්ද? දැන් අද හදන කෑම පුළුවන් ද ලබන සතියේ යනකන් තියාගන්න? බෑ. හොඳටම දන්නවා නරක් වෙනවා, වෙනස් වෙනවා කියලා. නේද? දැන් මේ වෙනස් වෙනවා කියලා දැක්කට ඕකින්ද කෙලස් ඇති වෙන එක නවතීද? නෑ නේද? කෝපේ, ඔව් කෝපේ නිසා මම කියන හැඟීමක් එනවද කියන එක හොයන්න ඕනේ. දැන් මෙතන කෝපයක් තියෙනකොට ඒ නිසා මම පිහිටලාද? ඔව් කෝපයක් දකින්න මම ඉන්නවා නේද? මගේ ඇහෙන් දකින්න පුළුවන්. මගේ අතින් අල්ලලා බලන්න පුළුවන්. ආ සද්දයක් තියෙනවා නම් ඉතින් කණෙන් අහන්නත් පුළුවන්. මේ මගේ වයින් නේද අද්දකින්. කෝප්පෙට සාපේක්ෂව මම ඉන්නවා. එහෙම නැත්නම් මට සාපේක්ෂව කෝප්පේ තියෙනවා. නේද? මම කියන අදහස ඇවිල්ලා තියෙනවා. ඕවා තමයි හොයන්න ඕනේ. දැන් ඔන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා. දැකීම නිසා දැකීමට අමතරව රූපයක් පැනෙව්වොත් ඔන්න මම පිහිටනවා. දැකීම නිසා දැකීමෙන් නැවැත්තුවොත් දැකීම දැකීම මාත්‍රයක් විතරක් වුණා. එතකොට ඒ බාහිර දේහින්ද ඔබ පිහිටන්නේ නැහැ කියනවා. කාටද ඔය දේශනා කරන්නේ? බාහිය ධාරකීරියට. බාහිය දිත්තේ දිත්තමත්タン භවිස්සති. දැකීම දැකීම මාත්‍රයක් පමණයි. එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි. ඒකයිල්ල අහලා තිනවා. ඒ ටිකක් කියවන්න. දිත්තේ දිත්තමත්タン වුණොත් එයින් පිහිටන්නේ නැහැ. එයින් කියන්නේ මොකද්ද? කෝපයෙන් පිහිටන්නේ නැහැ. දැකීම මාත්‍රයක් වුණා. දැන් අපි දැකීමෙන් ඔව් ඉවර කරන්න ඕනේ. දැන් අපි දැකීමෙන් ඉවර කරලාද කෝපයක් පනවලාද? කෝපයක් පනවලා. දැකීමට අමතරව දකින දේ පිළියර. ඔව් දැක්කොත් දැක්ක පමණයි කියන්නේ දැකීමෙන් ඉවර වෙන්නේ. දැන් ඔය සද්දයක් ඇහෙනව නේද? ඇහෙනවද? ඈ? ත්‍රිවිල් එකක සද්දයක් ඇහෙනවා. හ්ම්? ඇහුණාද? ඔව්. ඇහුණා විතරයි. දැක්කේ නෑ. ඇහුණා විතරයි දැක්කේ නෑ. ඒක හරි. සද්දේ ඇහුණා මොකක සද්දයක්ද? ත්‍රිවිල් එකක. ත්‍රිවිල් එක කොහෙන්ද හම්බ වුනේ? දැන් ඇහුනේ සද්දයක්ද ත්‍රිවිල් එකක්ද? ඔව් හිතට පෙනුනේ මොකද්ද? ත්‍රිවිල් එක. හිත දැනගත්තේ මොකද්ද? ත්‍රිවිල් එකක් කියලා. නේද? ඉස්සෙල්ලා දන්නවා. ඒ හින්දා ඔය සද්ද ඇහෙන්නේ ත්‍රිවිල් එකක තමයි. ත්‍රිවිල් එක කියන්නේ මොන වගේ එකක්ද? ක්‍රෝධ තුනක් තියෙන නේද? මේ වගේ එහෙම දෙයක් කියලා දැන් හිතට මැවුණා නේද? ඈ? ඒක එක එක්කෙනයි එලවන්නේ, එක ඩ්‍රයිවර් කෙනයි නේද? ඔහොම ඔහොම ඒක ගැන අදහස් ටිකක් ආවා නේද? ආවා. ඕකේ නැගලා යන්න පුළුවන්. ආ පිටිපස්සේ 3 දිනෙකට හරි 4 දිනෙකට හරි යන්න පුළුවන් නේද? ඕක ඔක්කොම තියනා නේද? කොහෙද ඒවා තියෙන්නේ? හිතේ. හිතේ ආපු අදහස් නේද ඒවා? ඒවට තමයි චේතනා කියන්නේ. අදහස් ටික. හරි. ඒ චේතනාවලින් සකස් කරපුවා තමයි අපි දැනුවත් වෙන්නේ. ඒ ත්‍රිවිල් එකක් කියලා දැනුවත් වෙන්න උදව් වුණේ මොනවද? ඔව් මුලින්ම සද්දේ ඇහුණා නේද? කණෙන් සද්දයක් ඇහුණා හින්දා නේද ත්‍රිවිල් එකක් යනවා කියලා දැනගත්තේ. ඒ සද්දේ තියනවද ත්‍රිවිල් එකක්? නෑ. කනට ගන්න පුළුවන් ශබ්ද සංඥාවක් විතරයි. නේද? එතකොට මේ මොහොතේ ගත්තේ දැනුවත් උනේ ශබ්ද සංඥාවක් විතරයි නේද? ත්‍රිවිල් එකක් කියලා දැනගත්තේ? හිත ඒක දැන් අත්දැකීමක්ද කලින් අත්දැකපු දෙයක්ද? කලින් අත්දැකපු දෙය මෙතෙන්ට ගත්තා. ඔය සද්දට අදාළ ත්‍රිවිල් එකක් මැව්වා. ත්‍රිවිල් එකක් ගැන අපිට අදහස් ආවා, චේතනාතිකාව. නේද? ඒකට චේතනා වලින් සකස් කළා ත්‍රිවිල්. මන සංකාරේ. සංස්කරණයක් කළා. මොකද්ද සකස් කළේ? ත්‍රිවිල් එක. ඒ සකස් උනේ හිත ඇතුලේද එළියේද? හිත ඇතුලේ. දැන් ත්‍රිවිල් එක තිබුණේ කොහේද? පාරේ. මොන දැන් හිත ඇතුලේ සකස් කරපු එක ගිහින් තිබ්බා පාරේ. නේද? දැන් හිත ඇතුලේ හැදෙන්නේ සතර මහා ධාතු රූපයක්ද නැත්නම් චිත්ත රූපයක්ද? මනසට පේන්නේ. චිත්ත රූපයක්. ඒකට කියනවා නාම රූපයක් කියලා. නාමික රූපයක්. නමට පේන රූපයක්. නාම රූපේ අපි එළියේ තියලා සතර මහා ධාතු රූපයක් කළා නේද? එළියේ තියෙන්නේ නාම රූපයක්ද සතර මහා ධාතු රූපයක්ද? ඒකනේ නැගලා යන්න පුළුවන්. ඒක සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ නේද? අන්න බලන්න දැන් නාම රූපේ ලෝකෙට ආйти සතර මහා ධාතු රූපයක් කළා නේද? කවුද ඒක කළේ? අපේ විඥාන. විඥාණයට බුදුරජාණන් වහන්සේ කියනවා මායාකාරී කියලා. මායාකාරයට පුළුවන් නේද නැති දේවල් මවන්න? දෙවියන් වහන්සේ වගේ තමයි. නේද? අපිට හිතන දේ එළියේ මවනවා. මායාකාරී. මායූපමංච විඥාන. මොන දැන් දැක්කද මායාකාරය කරපු වැඩි? අපිට ඇහුනේ සද්දයක් විතරයි. නැව්වා. ත්‍රිවිල් එකක් නැව්වා. මවලා ඒක එළියෙන් ගිහින් තිබ්බා. ඔව්. ඕන්න නැගලා ගෙදර යන්නත් පුළුවන්. ඈ? නෑ මේක නැති කරන්න කලින් තේරුම් ගන්න. දැන් අපි කණෙන් අහපු සද්දේ සද්දයක් පමණයි කියලා නැවැත්තුගත. නෑ ත්‍රිවිල් එකක්ම හදලා ඉවරයි නේද? එතකොට සුතේ සුතමත්තන්ද? නෑ. එතනින් එහාට අපි ඒක අරන් ගිහිල්ලා නේද? ලෝකෙට අයිති දෙයක් කළා. මැව්වා. සතර මහා ධාතු රූපයක් පැනෙව්වා. හරි? ඇසීම් මාත්‍රයක් උන්නේ. ඇසීම් මාත්‍රයක් වුණා නම් එළියේ තියෙන දෙයක් වෙයිද ඒක? නෑ, සද්දයක් ඇහුණා විතරයි. සද්දෙට අදාළ රූපයක් මවයිද? නෑ. සද්දෙට අදාළ රූපේ මැව්වේ අතීත අත්දැකීමක් මෙතෙන්ට අරගෙන නේද? අපි අතීත අත්දැකීම මෙතෙන්ට ගත්තේ නැත්තම් සද්දයක් ඇහුණා විතරයි ඇසීම. ඇසීම් මාත්‍රයක් විතරයි. කණෙන් ඇහෙන්න හේතු ටික ඇදුන ඇහුණා. නේද? ඔව්. දැන් අපේ අතීත අත්දැකීම් අතීතේ මුලාවෙන් ගත්තු ටික මෙතෙන්ට ගත්තු හින්දා තමයි දැනුත් මුලා වුනේ. නේද? දැන් මේ මොහොතේ සිහිය පිහිටුවනම් ඇසීම් මාත්‍රයක් විතරයි. නේද? ලෝකයක් සකස් කරන්න බෑ. ලෝකෙට අයිති දෙයක් සකස් කරන්න බෑ. සද්දයක් ඇහුණා. ඕක දැක්කනම් ඉතින් අතාරින්න දෙයක් නැහැ. ත්‍රිවිල් එක හැදෙන්නේ නැහැ. ත්‍රිවිල් එක හදාගත්තොත් තමයි අතාරින්න ඕනේ. නේද? දැන් ත්‍රිවිල් එක අරහෙ ත්‍රිවිල් එක කිව්වොත් ඔන්න මෙතන මම හදලා ඉවරයි. අපි කනට සද්දයක් ඇහුණා ඇසීම් මාත්‍රයක් විතරයි. සුතේ සුතමත්ත. එතකොට මම පිහිටන්නේ. ඇයි බාහිරයේ දෙයක් අපි පැනෙව්වේ නැහනේ එතකොට? පේනවද ඒක? ඈ? ඉතින් දැන් ටිකක් පුරුදු වෙන සද්දයක් ඇහෙනකොට ආ ඔක සද්දයක් විතරයි කියලා. ඔව් එහෙම හිතුවට ඒක වෙන්නේ නැහැ නේද? ඉස්සෙල්ලා අපිට රූපේ තමයි හැදිලා පේන්නේ. දැන් හිතන්න ඕන අන්න ට්‍රී වීල් එකක් යනවා කියපු ගමන් කොහොමද ඕක දැනගත්තේ? සද්දයක් ඇහුණා හින්දා. එතකොට මේ සද්දය ඇහුණට වඩා අපි හිතෙන් සකස් කරපු දේ ඔන්න එළියේ තියෙනවා කියලාත් හිතලා. එහෙමත් ටිකක් දකින්න පුරුදු වෙන්න ඕන. කණෙන් අහපු සද්දෙට හිතෙන් කියපු දෙයක් නෙමෙයි එළියේ මෙහෙම ත්‍රිවිල් එකක් තියෙනවා කියන්නේ. නේද? එතකොට මේක හිතෙන් සකස් කරපු දෙයක් නේද? හිතෙන් සකස් කළා කියන්නේ අපේ ආපු අදහස් ටික, චේතනා ටික, සංස්කාර ටික. හරි? සංකාරයක් කියලා දකින්න මේක. එතකොට එතන ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා උන මුලාවක් තමයි ඔය හිතේ හදපු දේ එළියේ තියෙනවයි කියන්නේ. දැන් බල්ලට උනේත් ඕක නේද? වර්ණ රූපයක් දැක්ක ඇහැ නිසා දැකීම වුණා. දැකීම දැකීමෙන් නැවතුනේ නැහැ, ගත්ත පරණ අත්දැකීම. ඔහොම දැක්කනම් ඔය එළියේ බල්ලෙක් ඉන්න. දැන් හිතෙන් ආවේ චේතනා ටික බල්ලෙක් ගැන අදහස් ටිකක් ආරේ. ඌව ගිහින් තිබ්බා එළියෙන්. සතර මහා ධාතු කළ. ඕක මුලාවක් නේද? දැන් පේනවද මේ අවිද්‍යාවෙන් කරන සංස්කාර නේද ඔය? අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. යථා භූත ස්වභාවය දන්නේ නැහැ. ඒ හින්දා හිතෙන් චේතනාවලින් කරන සංස්කාර ලෝකෙට අයිති දේවල් කියලා පිළිගන්නවා. ඒවා මුලාවක්. හිත ඇතුලේ හදන දේ විශ්වාස කරනවා එළියේ තියෙනවා කියලා. දැන් බල්ලා මුලා වුණේ ඒකයි නේද? හිත ඇතුලේ බල්ලව හදලා විශ්වාස කරනවා එළියේ බාහිරේ ඉන්නවා කියලා. අපිත් හිත ඇතුලේ ට්‍රිවිල් එක හදලා විශ්වාස කරනවා පාරේ තියෙනවා කියලා. ඈ? ඔව්. දැන් බලන්න හිත හරි වේගෙන් වැඩ කරනවා ඉතින්. දැන් අපි මේ වේගෙට මුලා වුණාට කමන්නේ ආයේ ආපහු හිතලා ආයතනෙන් කරපු මුලාව දකින්න. ලෝකෙට අයිති දැක්මකට අපිව ගෙනාවා. හරි? ඔන්න දැන් ලෝකෝත්තර දැක්ම වෙනකොට ඔය ට්‍රිවිල් එක එළියේ නෙමෙයි හිතෙන් හැදුවේ. ඔන්න දැන් ඇත්ත ඇති හැටි දකින්න. හරි? ලෝකෙට අයිති දැක්ම තමයි එළියේ තියෙන ට්‍රිවිල්. ඒ ලෝකෙනේ දකින්න. මේ ත්‍රිවිල් එක හින්දා කර්ම කරනවා ඊළඟට. නේද? ඈ? ආ. දුම්රිය. කෝච්චියක් යන. දැන් ඒක මැවිලා ඉවරයි. ඇයි මැවුනේ? කලින් අත්දැකීම් ටිකක් නේද ඔය ගත්තේ? දැන් යන කෝච්චියද ඔය හිතට පෙනුනේ නැත්නම් ඔయిత කලින් කලින් අත්දැක්ම. අතීත අත්දැකීමක් නේද? අතීත අත්දැකීම තාම තියෙනවද? ඒ දැක්ක කෝච්චිය දැන් ගිහිල්ලා ඉවරයි, නිරුද්ධ වෙලා. නේද? ඒ නිරුද්ධ වුණ දෙයට අපි තාම පැවැත්ම දීලා. ඒක ඒ වෙලාවේ දැක්කා ඒ ඉවරයි කියන අදහසක් නේ. නේද? දැන් අපි දැන් ඔය සද්දෙට කෝච්චියක් මවන්නේ කලින් ඔය සද්දය ඇහෙනකොට කෝච්චියක් දැකලා තියෙනවා නේද? ඒ දැක්කා කියන්නේ ඇහෙන් ගත්තු ඡායාවක් හින්දා හිතට පෙනුණා.
ඒකත් චිත්තජ රූප කියන එක.
ඔව් චිත්තජ රූප නැත්තම් මේ හිතේ ඉතුරු කරගන්න නිමිති සටහන්. ඒක තමයි දැන් ඇදලා ගත්තේ. ඒක තමයි දැන් ওই කෝච්චිය වගේ දැක්කේ. හැබැයි ඕක අතීතේ දැකපු දෙයක්. අතීත අත්දැකීම. අතීතේ ගෙවිලා ඉවරයි. අතීතේ මැරිලා ඉවරයි.
රූප රූපය.
චිත්ත රූපේ. නාම රූපේ. රූප රූපේ නෙවෙයි නාම රූපේ. හිතේම වෙන්නේ නාම රූප. මේ නාම ධර්ම වලින් මවලා පෙන්නන රූපේ. සටහන. අපි ඒක නාම රූපේ විදිහට දකින්නේ. අපි දකින්නේ එළියේ තියෙන බාහිරේ. බාහිර ලෝකෙට අයිති දේවල් විදිහට. මේ හිතෙන්ම වුණා කියලා දකින්නේ.
ලෞකික.
ඔය ඉතින් මේ ලෝකෙට අයිති නම් ලෞකික.
ලෞකික.
හිතෙන් මෙව්වා කියලා දැක්කොත් ලෞකික නෙමෙයි එතකොට. එතකොට අපි හිතෙන් හිත හිතා දකින්නේවට මොනවද කියන්නේ අපි? හීන නේද? හිතෙන් මම මම බල බල ඉන්නකොට මොනවද ඔය බලන්නේ? සිහින. ඒ හිත ඇතුලෙන් හදන ලෝකෙ. සිහිනයක් තමයි. දැන් මේ මොහොතේ තියෙන යථාභූත ස්වභාවය නෙමෙයි දැන්. නෑ ඇත්ත ඇති හැටි හරියට දැක්කනම් ඒ ට්‍රිවිල් එක මොන පාටද කියලා කියන්න පුළුවන් වෙනවා. පුළුවන්ද?
බෑ.
තමන් අතීතයේ අත්දකපු එකේ පාට තමයි දැන් පේන්නේ. හරි. දැන් අපි දැඩිව විශ්වාස කරනවා නෑ නෑ ට්‍රිවිල් එකක්ම තමයි කියලා. එහෙම නොවෙන්න බෑයිද? එතෙ මේ ඇහුණ සද්දෙට අපි හැම සද්දෙටම අපි ලෝකෙට ඇති රූපයත් සම්බන්ධ කරනවා. මොන සද්දෙ ඇහුණා හොඳට අහගෙන ඉන්න හැම සද්දෙටම රූපයත් සම්බන්ධ කරලා ඇති ලෝකෙටයි. ඔව් ඉතින් ටීවී එකේ පේන වර්ණ සටහන් ටිකෙන් අපි ලෝකෙට ඇති දෙයක් හදනවා. නේද? ඒ කතාවක් හදනවා ලෝකෙටයි. අපි දන්නේ මේක හිතෙන් හදන්නේ කියලා. අපි හිතන්නේම මේ ඇත්තට වෙන දේවල් තමයි මේ අත්දකින්නේ කියලා.
ඉතින් මේක මට
වැඩක්
නැහැ කියලා
අයින් කරුවා. ඒක වැඩක් නැහැ මට. ඔව් 3 wheel එකක් නම් තියෙනවා ඕක මට වැඩක් නැහැ. එහෙමද?
ඔව්. එකක් ගැන හිතන්නේ නැහැ. මේ යම් කනකෙන් සද්දෙන් වැඩක් නැහැ.
සද්දේ ඇහුණට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ට්‍රීවිල් එක හැදුවේ නැත්තම්.
ඔව්. ඒව හදන්න වැඩක් නැහැ.
සද්දේ වැඩක් නැහැ. සද්දේ ඉතින් සද්දේ කමක් නැහැ සද්දේ ඇහුණා.
කන්දේකට
ඇහෙනවා. සද්දේ ඇහෙනවා. සද්දේ ඇහෙන එකේ කිසිම වැරද්දක් නැහැ. සද්දේ ඇහෙන්නේ නැත්තම් තමයි ප්‍රශ්නේ. අනේ ඇහෙන්නේ නැහැ ඒක. සද්දේ ඇහෙන එකේ වරදක් නැහැ. ඒ සද්දෙට තේරුම් දෙන්න යන එක තමයි වැරද්ද.
කාබහරි කරදරයක් වෙලා ලෙඩක් හැදිලා වැටුණා ඒ වගේ දේවල් ගැන හිත දුවනවා. ඒක නම් නැති කරන්නේ.
ඒක තමයි. ඉතින් ඒ ඒ දුවන්න ගියාම ඉතින් අපිත් සසරේ දුවනවා.
දැන් ඉතින් එයා ඉතින් මොනව හරි වුණාද කියලා ඒ වගේ දේවල් එක තමයි ඉතින් ඒ දඩක.
හරි.
ඉතින් නම් අපි දෙන්න හරි අමාරු.
ඔය තමයි. අමාරු දේවල් තමයි ඉතින් මේ ඔක්කොම ලෝකයෙන් මිදෙන එක ලේසි නෑ.
ඈ? දේවනම් පුළුවන් අයිතර.
ඒක දකින්න හැම එකම ලෝකෙට අයිති දෙයක් මේ හිත. දැන් ඒ ලෙඩෙක් මතක් වෙනකොට සැපයිද දුකයිද? දුකයි. එතකොට ඒ දුකාවේ ලෙඩා හින්දාද මතක් වුණ හින්දාද? ඒක තමයි මතක් වුණ හින්දා නේද දැන් දුක වින්දේ. මේ මොහොතේ මෙයාට මෙහෙම වුණානේ කියලා මතක් වුණොත් නේද දුක විඳින්නේ. දැන් දුක මේ මොහොතේ විඳිනවා නේද? ඇයි ඒ දුක විඳින්නේ? දැන් මතක් වුණ හින්දා. ඕක මතක් නොවුණා නම් ඒ දුක එයිද? නෑ නේද? අනේ බලන්න දැන් දුක සකස් කළේ හිතෙන්ම නේද? තමන්මයි සකස් කළේ. ඔව්. අනුකම්පා කිරීමේ ප්‍රශ්නයක් නෑ, උදව් කිරීමේ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඕක මතක් කරන එක. මතක් කරන්න මේ නිමිති ඉතුරු කරගත්ත එකයි වැරද්ද.
ඒක
කරලා ඉවර කරන්න. දැන් අපි ඔය ඉතින් මොකටද ඔක ඉතුරු කරගන්නේ සසරේ යන්නේ. ඒ වෙලාවට මොනවා හරි උදව්වක් කරන්න තියෙනවා නම් කරන්න. දැන් අපි මතක තියාගන්න එකෙන් තමයි වෙන්නේ අපිට උදව් කරන අයට තමයි අපි උදව් කරන්නේ. ඒ උදව් ටික මතකනේ.
ඒ කියන්නේ හිතෙන්නේ එවැනි දේවල් තමයි තදින් මට බයපාන්නේ.
ඒක හරි. දැන් එක එක්කෙනාගේ හිතට කාවැදින දේවල් තියෙනවා. හරි. ඉතින් අපි දැන් එවැනි දේවලුත් තේරුම් ගන්න ඕන. ලෝකෙට අයිති දෙයක් නම් මතක තියාගන්න දුකයි. දැන් ලෝකය කියන්නේ දුකයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නේද? ලෝකේ පවතින්නේ දුක මත. ඒතර ලෝකෙට අයිති යම්කිසි දෙයක් අපි බාරගත්තා නම් මතක තියාගන්න ওই බාරගත්ti දුක. ඒ විලාය අපිට දුක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මම ත්‍රී වීල් එකක් කියලා කිව්වට මොකද්ද ඕකේ තියෙන දුක කියලා අහන්න පුළුවන්. එයාට ගැඹුරින් බැලුවොත් ඒකත් දුකයි. ඇයි? අපි ඔතන අන්න පංච උපාදානස්කන්ධේ හැටගෙන. රූපස්කන්ධේ හැටගත්තා, වේදනාස්කන්ධේ හැටගත්තා, සංඥාස්කන්ධේ හැටගත්තා, සංකාරස්කන්ධේ හැටගත්තා, විඥානස්කන්ධේ හැටගත්තා. පංච උපාදානස්කන්ධේ හැටගත්තා. ඔන්න ගැඹුරින් කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කියනවා පංච උපාදානස්කන්ධේම දුක. එතකොට දැන් සද්දෙන් නවත්තන්න නැතුව ත්‍රිවිල් එකක් ලෝකෙට ආйти ත්‍රිවිල් එකක් හදුවා කියන්නේ ඔය හදුවේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයක් කියන්නේ දුකක් සකස් කලේ. හරි? මේ මට්ටමට අපිට දැනට පේන්නේ නැහැ අපේ ප්‍රඥාව දියුණු නැති හින්දා. ඒ වුණාට අපිට පුළුවන්කම තියෙනවා ඕක ගැන බැලුවොත් ওই දුක සකස් කරන එක ටික ටික අඩු කරන්න. හරි? දැන් ඔය සද්ද ඇහෙනකොට ඔබ භාවනා ආරමුණු, විදර්ශනා ආරමුණු. අර කෝච්චියක් යනවා ඒක දකින්න ලෝකෙට ආйти දැන්. විදර්ශනය කරන්නේ මොකද්ද? ඔය සද්දයක් ඇහුණා. කෝච්චිය හිතෙන් මැව්වේ. අතීත අත්දැකීම අරගෙන ඔන්න ඕක තමයි විදර්ශනය කරනවා කියන්නේ. ලෝකෙට අයිති දැක්මේ ඉඳලා ඒක ඇති උනේ කොහොමද කියලා අපහු බලන්න. සිද්ධ උනේ කණෙන් සද්දයක් ඇහුණා. සද්දයක් ඇහුණා ඒක සද්ද යහන්න හිතක් ඇදුණා ඒක එහෙමම නිරුද්ධ වුණා. ඊට වඩා දෙයක් නැහැ. ඔව් ඒ භාවනා කරනකොට කියන්නේ සමත භාවනා කරනකොට ඉතින් අපි ඔය සද්ද පස්සේ ඉලවන්නේ නැහැ. ඒ හින්දා තමයි මං කියේ සමතේ කරද්දි සමාධියෙන් ඉඳන් ඕක කරන්න බෑ. හොඳට සද්ද අහගෙන ඉන්න ඕන විදර්ශනය කරන්න. නේද? සද්දයක් ඇහෙනකොට හිත වැඩ කරන හැටි බලන්න ඕනේ. එතකොට තමයි විදර්ශනය වෙන්නේ. ආ දැන් අපේ හිත ඒකට ඇලිලා යන හැටි. ඒක එක්ක ගැටිලා යන හැටි. දැන් කෝච්චියක් මතක් වුණ ගමන් ඊළඟට කෝච්චිය ගැන ඇලෙනවා හරි ගැටෙනවා හරි. ඒ දෙකෙන් තොර නෑ. මොකද ලෝකෙට අයිති දෙයක්. එහෙම නැත්තම් ඒක මැදහත්ව
ගන්නවා.
නෑ. ඒක කරන එක නෙමෙයි විදර්ශනය කියන්නේ. ඇලෙන ගැටෙන එක වෙනවා ලෝකෙට අයිති දැක්මේ හිටියෝ. විදර්ශනය කියන්නේ ලෝකෙට අයිති දැක්මේ මිදෙන්නේ කොහොමද? කෝච්චිය මොකද්ද? කෝච්චිය හටගන්න හේතුව මොකද්ද? කෝච්චියේ Nirodhe මොකද්ද? Nirodha කරන මාර්ගය මොකද්ද? දැන් කෝච්චිය මොකද්ද කියලා නම් දන්නවනේ. කෝච්චිය හටගත්තේ ඇයි? දැන් ඇහුණ සද්දෙයි අපේ පරණ අත්දැකීමයි. ඔය ටික හිතෙන් සංස්කරණය කළා. ඕක නේද හේතුව කෝච්චිය හටගන්න? ඒ දේ නොකළනම් කෝච්චියක් හටගනීද? නෑ අන්න Nirodhe. ඒ හිතෙන් කරන වැඩේ බලන එක තමයි විදර්ශනය කියන්නේ. නාම රූපේ හැදුවා කියලා නම් දැක්කට කමන්නේ. කෝච්චියක් හදපු එක තමයි දැන් වැරද්ද. එළියේ තියෙන මේ සතර මහා ධාතු රූප හදන එක නේ වැරද්ද. අන්න දැන් ඔන්න ඕක ඔතනින් තමයි විදර්ශනාව පටන් ගන්න. දැන් ඔය දේ දන්නේ නැතුව මං කියේ සම්මා දිට්ඨිය නැතුව විදර්ශනයක් කළාට වැඩක් නැහැ. සම්මා දිට්ඨිය තමයි ඔය පෙන්වන්නේ. රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූපේ හටගත්තේ ඇයි? රූප Nirodhe මොකද්ද? මාර්ගය තමන් හොයාගන්න ඕන. මේක Nirodha වෙන්න නම් මොකද කරන්න ඕන? සද්දේ ඇහෙනකොට සද්දයක් විතරයි කියලා දැක්කනම් රූපේ හටගන්නේ නැහැ නේද? ඕක සද්දෙට ඒක දැම්මනම් ඊළඟට ඇහැටත් දාන්න ඕන. කනටනේ සද්දෙ, නාසයෙන් ගඳ සුවඳක් එනකොටත් ඕකම දාන්න ඕන. හොඳ කෑම සුවඳක් එනවා. සුවඳෙන් නවත්තයිද කෑම මවයිද? කෑම මවයි ඔන්න ලෝකේ. නේද? කෑමත් නවල කටට කෙලත් ඇවිල්ලා. කාලත් ඉවරයි. ඒවා තමයි කෙලස් කියන්නේ ඉතින්. දැන් බලන්න ඔය හිතෙන් කරන වැඩ ටික Tamanට බලන්න පුළුවන් වෙන්න ඕන. ඔන්න ඔකයි විදර්ශනීය කියන්නේ. තේරුණාද? නැතුව ඔය වචන ටිකක් කිය කියා ඉන්න එක නෙමෙයි. ඒ කෝච්චිය අනිත්‍ය අනිත්‍ය කිය කියා හිටියට වැඩක් නැහැ. ඒ කෝච්චිය කියන්නේ මොකද්ද? ඒක හටගන්න හේතුව මොකද්ද? ඒ හේතුව නැති වුණා නම් ඕක හටගන්නේ නැහැ නේද? ඔන්න Nirodhe. එහෙනම් Nirodha වෙන්න මොකද්ද කරන්න ඕන? අන්න මාර්ගය. මේක ඇති වෙන හැටි දකින්න ඕන. මේ හිතෙන් කරන මුලාව දකින්න ඕන. නේද? අන්න බලන්න දැන් සම්මා දිට්ඨියෙන් බලනකොට ලෝකෙන් මිදෙනවා. ඉස්සෙල්ලා රවටුන ලෝකෙන් දැන් මිදෙනවා. දැන් බල්ලා මනසෙන් හදාගත්තු බල්ලා කියන ලෝකෙන් මිදෙන්න නම් ඔය දේ නේද කරන්න ඕන. නැතු අර වතුරේ ඉන්න බල්ලා අනිත්‍ය අනිත්‍ය කිය කියා ඉඳලා හරියනවද? දැකීම එකක්, පවතින ස්වභාවය තව එකක්. අන්න ඒක දැනගන්න. හරි. දැන් මේ කෝපයක් තියනවා කියලා හිතනකොටත් හිතන්න මේ පෙන්눔 කරන ඇහෙන් ගත්තු වර්ණ සටහන. ඈ? ඒක තමයි හිත දැක්කේ. එළියේ දෙයක් හිතට දකින්න බෑ ඇහැ නිසා. වර්ණ සටහන මේ ප්‍රතිබිම්බය තමයි හිත දැක්කේ. හිතට අරමුණු නේද? එහෙන් හදලා දීපු ප්‍රතිබිම්බේ නේද හිතට අරමුණු උනේ. අපි හිතන්නේ අර එළියේ තියෙන දේ අරමුණු වෙනවා කියලා නෑ. මේ වර්ණ සංඥාව විතරයි ඇහැ අරන් දුන්නේ. වර්ණ සංඥාව. වර්ණ සංඥාවේ තියෙනවද තද ගතිය? පඨවි ගතියක් නෑ. ආපෝ ගතියක් නෑ. තේජෝ ගතියක් නෑ. වායෝ ගතියක් නෑ වර්ණ සංඥාවේ. නේද? මේ සංඥාව නිකන් මිරිඟුව වගේ දෙයක්. අපි තමයි ඕකට සතර මහා ධාතු රූප හදන්නේ. තේරුණාද? එහෙන් ගන්නි රූප සංඥාව විතරමයි. ඒ සංඥාව ගැන හිතෙන් කරන චේතනා සකස් කිරීම ටික තමයි ඔය එළියට දාන්නේ. එළියේ තියනවා කියලා හිතන්නේ. කෝපයක් කියලා. ඔන්න ඕක දකින්න. තේරුණාද? මේකෙන් එන වර්ණ සංඥාව ඇහෙන් අරන් දුන්නා. ඒ ගැන හිතුවා. ඒ හිතපු අදහස් ටික තමයි කෝපය ගැන එන අදහස් ටික ඔක්කොම. ඔක එළියේ තියෙන දෙයක් ගැන එන අදහස් නෙමෙයි. හිතෙන්ම ගත්ත මේ සටහන දිහා බලාගෙන හිතෙන්ම එන චේතනා ගොඩක්. අදහස් ගොඩක්. ඒවා ලෝකෙට අයිති කරන්නේ අපේ මුලාව හින්දා. අපි හිතනවා නෑ නෑ ඔය ලෝකේ තියෙන දේවල් තමයි මේ දැන් හිතෙන්නේ. හිතෙන් හදනවා කියන එක පේන්නේ. හිතෙන් තමයි රූප කොට හදන්නේ. හදලා විශ්වාස කරනවා ඕවා එළියේ තියෙනවා කියලා. මේ තමයි මං කියේ අර හීනේ කියලා. ඔව් දැන් ඒක ඊළඟට බලන්න ඕන. දැන් අතට අහුවෙන්නේ ඇහෙන් දැකපු දෙයමද? එහෙනම් අතෙන් අල්ලලා බලලා ඒක මොන පාටද කියන්න පුළුවන් වෙන්නේ? පුළුවන්. දැකපු දේ වර්ණ රූපයක් විතරනේ දකින්නේ. ඊට අමතර දෙයක් දකින්න පුළුවන්ද? සද්දේ දකින්න පුළුවන්ද? බෑ. ගඳ සුවඳ දකින්න පුළුවන්ද? බෑ. ඒ වගේ තමයි ස්පර්ශය දකින්න පුළුවන්ද? බෑ. ඇහෙන් කරන වැඩේ ඇහැට විතරමයි කරන්න පුළුවන්. වෙන එක ආයතනයකටවත් බෑ. අපි විශ්වාස කරනවා නෑ නෑ ඇහෙන් දැකපු දේ අල්ලන්නත් පුළුවන්. ඇහෙන් දැකපු දේ නෙමෙයි ඔය අල්ලන්නේ. එහෙන් දැකලා ලෝකෙට අයිති දෙයක් අපි හිතෙන් සකස් කරලා ඒක එළියේ තියනවා කියලා හිතලා මුලා වෙලා අන්න ඒ දේ නම් ඊළඟට අල්ලන්න පුළුවන්. ලෝකේ තියනවා කියලා අපි විශ්වාස කරන දේ ඇල්ලුවා කියලා තමයි හිතන්නේ. ඔව් දැන් හිතන්නේ ඕන්න කෝපේ ඇල්ලුවා කියලා. නේද? දැන් ඔය හිත කියන්නේ එහෙමයි. එහෙන් දැකපු කෝප්පෙම ඇල්ලුවා කියලා නේද දැන් කියන්නේ. දැන් මං අල්ලපු ටික දැන් මේ ඇඟිලි වලට අවුණ ටික කපලා ගත්තොත් ඒ ටික දිහා බැලුවොත් කෝප්පයක් වෙයි නෑ. ඒ ස්පර්ශ උනේ කෝප්පෙ නෙමෙයි, එහෙන් දැකපු කෝප්පෙ නෙමෙයි. එනට අපේ හිත කියන්නේ නැහැ නෑ, එහෙන් දැකපු එකමයි අල්ලන්නේ කියලා. ඒ හිත කරන තව මායාවක්. හරි. ඔබ ටිකක් ගැඹුරුයි නුවණින් හිතන්නවා.
ඒක
හතරම තමයි මේ දාගෙන තියෙන්නේ. විඥානෙ. මායාකාරයෝ. අපි ඒවට අහු වෙලා ඉන්නවා. 64ට වඩා දිනනවා නේද? දැන් මේ අල්ලන්නේ අතට අහු වෙන ස්පර්ශයක් විතරයි. ඒ ස්පර්ශය කවදාවත් කෝපේ නෙවෙයි. ස්පර්ශය නිසා හිත දැනගන්න ටිකක්. අපි දැඩිව විශ්වාස කරනවා ඒ අහුනේ අර ඇහෙන් දැකපු කෝපෙමයි කියලා. එතන ඒ මුලාව. මොකද ඇහෙන් දකින්න බෑ එළියේ තියෙන දේ. ඇහෙන් දකින්නේ මේ වර්ණ සටහන. ඇහැ අරන් දෙන වර්ණ සටහන තමයි ඇහෙන් දකින්නේ. එළියේ තියෙන මේ තද ගතිය ඇහැට දකින්න බෑ. රස්නේ සීතල ඇහැට දකින්න බෑ. දැන් ඇල්ලුවත් අහුවෙන්නේ තද ගතිය අහුවෙයි. රස්නේද සීතලද කියලා අහුවෙයි. නේද? ඒවා ඇහෙන් කියන්න බෑ. ඒ වුණාට අපි විශ්වාස කරනවා ඇහෙන් දැකලා ඒවයි අපි දැනගන්නේ කියලා. ඒ අර මුලාවට අහු නැහැ. ඔය ටිකක් ගැඹුරු ඉතින් ආයේ ආයේ පොඩ්ඩක් හිතන්න ඕනේ. ඈ ඒ ඕක එකපාරට තේරෙන්නේ නැති හින්දා තමයි අර බල්ලගේ උපමාව දුන්නේ. දැන් බල්ලා වතුරේ ඉන්න සතර මහා ධාතු බල්ලෙක් ගැනමනේ හිතන්නේ හිතන තරම. නේද? ආයතන එක එක වෙන වෙනම අරන් හිතන්න. එහෙන්නම් කවදාවත් අපිට ලෝකේ එළියේ තියෙන දේ පෙන්වන්නේ නැහැ. එහෙන් අරන් දෙන්නේ වර්ණ සටහනක් විතරයි. අර කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බය වගේ. ඔය ප්‍රතිබිම්බේ විතරයි අපේ හිතට දැනගන්න පුළුවන් ඇහැ නිසා. එළියේ තියෙන දේක් කවදාවත් ඒ විදිහට දැනගන්න බෑ මේ එහෙන්නම්. ඔන්න ඔය විදිහට ආයතනේ තේරුම් ගන්න. මුලාව. ඒ කණිනුත් කවදාවත් එළියේ තියෙන ත්‍රිවිල් එකක් පෙන්වන්න නම් බෑ. සද්ද සටහනක් කරන් දෙන එක විතරමයි කනට කරන්න පුළුවන්. නේද? අර කෝච්චියක් කණෙන් අරන් දෙන්න බෑ. පුළුවන්ද? සද්දයක් අරන් දෙන එක විතරයි කනට කරන්න පුළුවන්. කෝච්චිය මැව්වේ කවුද? හිත. නෝක තේරුම් ගන්න. මේ මේ ආයතනට කරන්න පුළුවන් දේ තේරුම් ගන්න. ඔව්. මනසෙන් තමයි මෙවීම කරන්නේ. මනස ඉතින් අපි මුලා වෙනකන් හදන්න පුළුවන්. දැන් මැජික් කාර් එකක් මැජික් එකක් පෙන්නනකොට මුලා වුණායට මැජික් එකක් තියෙනවා. නේද? මැජික් එක කරන හැටි දන්න කෙනාට මැජික් එකක් තියෙනවා. නෑනේ. රැවටෙන අය විතරයි රවට්ටන්න පුළුවන්. නේද? ඈ? රැවටෙන්නේ නැති අයව රවට්ටන්න බෑ. ඉතින් රහතන් වහන්සේලාව රවට්ටන්න බෑ. එහෙම දේවලුත් තියෙනවා. දැන් සමහර වෙලාවට ටීවී එකේ බලන් ඉන්නකොට අර වාහනයක් ඉස්සරහට යන රෝදේ අනිත් පැත්තට කරකින. මොකද අර වේග වල වෙනසක් ඉඳා. නේද? ඒ එහෙම ඒ අර දෘෂ්ටි මායාවන් එහෙම අහු වෙනවා. ඈ? ඈ? ඔව් ගස් යනවා වගේ අපි නැවතිලා වාහනේ යනකොට එහෙමත් වෙනව නෙමෙයි. ඉතින් ඒ ඇත්ත தත්ත්වේ දන්නවනම් එහෙම වෙන්නේ. ඔව්. එතකොට ඒ
කෝපේ බැලුවොත් කෝපේ වලවල් ගොඩාක් තියෙනවා. ඒ වගේ දෙයක් හැදෙන්නේ
නැහැ. ඔව් දැන් මේකේ මේ අර කූඹියෙකුට පේන දේවල් ටික අපිට පේන්නේ නැහැ. ඌට මේකේ සිදුරක් තිබිලා ඒක ගෙයක් වගේ හිතෙන්න පුළුවන්. අපේ ඇහෙන් ඒක පේන්නන්නේ නැහැ. අපිට ගෙයක් පේන්නන්නේ නැහැ ඔය කෝප්පේ ඇතුලේ. කූඹියට පේන්නනවා ගෙයක්. හිස් බව නෙමෙයි ඌට ඒක ගෙයක්. ඌ විශ්වාස කරන්නේ යන්න මට ගෙයක් තියෙනවා කියලා. ඒ එක එක්කෙනා දැන් ගෙ මට්ටමට ඇහෙන් පෙන්නන දේවල්. තේ ඇහෙන් අරන් දෙන්න පුළුවන් වර්ණ සංඥාවක් විතරයි. මොනවාක තේරුම් ගන්න. හරි. ඊට අමතර දෙයක් ඇහෙන් අරන් දෙන්න බෑ. කණෙන් අරන් දෙන්න පුළුවන් ශබ්ද සංඥාවක් විතරම. සතර මහා ධාතු රූපයක් අරන් දෙන්න බෑ. නේද? ඔන්න ඔය විදිහට ආයතන වෙන වෙනම දකින්න. ඔය මොකෙද්ද ඔය? බල්ලේ. දැන් බල්ලව ඇහෙන් දැක්කද කණෙන් ඇහුවද? කණෙන් අහන්න පුළුවන් ශබ්ද සංඥාවක් විතරයි. රූපයක් මැව්වේ කොහොමද? හිත. නැවක තමයි අපි දැන් අර සුතේ සුතමත්タン වලින් එහාට යනවා. ඒ යන්නේ අපේ තියෙන පරණ පුරුදු හින්දා. කෙලෙස් සහගත පුරුදු. ලෝකෙට අයිති පුරුදු. දැන් ওই පුරුදු කඩන්න තමයි මේ විදර්ශනයෙන් බලන්න ඕනේ. පරණ පුරුද්දට රැවටෙනවා. එනකට අපි නුවණින් බලන්න ඕනේ. ආ එහෙම බල්ලෙක් ඉන්නවා කියලා හිතුණාට උතනුනේ සද්දයක් ඇහුණ එක විතරනේ. දැන් අහගෙන ඒක හිතන්න ඕනේ. ඇහෙනවා ඇසීමක් විතර කියන එක හිතට පෙන්වන්න ඕන. මොකද හිත එහාට යනවා. නෑ ඔය බල්ලෙක්. අනිත් පැත්තට අපි පෙන්වන්නේ නෑ සද්දය සද්ද සංඥාව. ඈ ඔකට රූප හදන්න එපා. සද්ද සංඥාව ඇසීමක් විතර. කනට බෑ රූප හදන්න. කනට පුළුවන් සද්ද සංඥා රන් දෙන්න විතරයි. ඕක අපේ මුලාව හින්දායි පරණ අද්දකීම් ටික අර පරණ කුරුදු නේද? කලින් මුලාවෙන් ගත්ත එක හදන්න. ඒක ඕක හිතට පෙන්වන්න ඕන හොම. දැන් එහෙම පෙන්වනකොට ටික ටික ලෝකෙන් මිදෙන ගතියක් එනව නේද? ලෝකෝත්තර ගතියක් එනව නේද එතකොට? එතකොට අර එළියේ ඉන්න බල්ලා එක්ක කලින් තරහ ගත්තට මොන කරදරයක්ද? උන්ට භාවනා කරන්න දෙන්නෙත් නැහැ මේ බල්ලා කියලා තරහ ගත්තට විදර්ශනය කරනකොට නෑ සද්දයක් ඇහුණා විතරයි. ඒක ඇති උනා නැති උනා. සද්දේ ඇති උනා නැති උනා බල්ලා ඇති උනා නැති උනා නෙවෙයි. හිතක් හැදුණා ඒ හිත නැති උනා. දැන් බල්ලෙක් කියලා දැනගත්තත් හිතක් හැදුණා. දැනගන්න හිත හැදුණා ඒ හිතෙමම නිරුද්ධ වුණා. අන්න අනිත්‍ය බලන. ඒ අනිත්‍යයි ඉස්සෙල්ල බලපු අනිත්‍යයි දෙකක්. නේද? يعني කෝපේ වෙනස් වෙනවා කියලා බලන අනිත්‍යයි ඔය දැන් බලන අනිත්‍යයි දෙකක්. එකයි මං කියේ සම්මා දිට්ඨිය ඇතුවයි අනිත්‍ය බලන්න. හරි. නැත්තම් බලන්නේ ලෝකෙට ආйти. අනිත්‍යයක් බලලා වෙන දෘෂ්ටි ගත වෙනවා. ලෝකෙට ආйти දෘෂ්ටි ඇත කියන එකෙන් නැත කියන එකට පණින්න හදනවා. එහෙම නෙමෙයි මේක. එහෙම එහෙමක් නෙමෙයි. මේ හේතු නියදෙන හින්දා මෙහෙම සිද්ධ වෙනවා. ඒ හේතු යෙදෙන්නේ නැත්නම් එහෙම නැහැ. අන්න හේතුඵල ධහම නැත්නම් පටිච්ච සමුප්පාද. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඕක. නාම රූප වලට මං ගැඹුරු තේරුමක් කිව්වා. නාම රූප කියන්නේ හිතේ හැදුන මේ නාම කියන්නේ ඔය වේදනා සංඥා චේතනා. නේද? ඒ වයින් හදපු රූප සටහන අපි අපේ මුලාව හින්දා එළියේ තියෙන ලෝකෙට ආйти රූප කියලා පිළිගත්තා. අන්න ඒක තමයි රූපේ බැස ගන්නවා කියන්නේ. හරියට අර බල්ලා හිතෙන් හදපු රූපේ බල්ලෙක්ගේ රූපේ එළියේ තියෙනවා කියලා දැඩිව විශ්වාස කළා. එතකොට මුලා වෙලාද නැද්ද? මුලා වෙලා. ලෝකෙට අහු වෙලා. කෙලස් කරන මට්ටමට යනවා එතකොට. දැන් බාහිර ලෝකෙට අයිති දෙයක් බාරගත්තු හැටියේ ඕකින්ද එක්ක පිං කරනවා නැත්නම් පව් කරනවා. එතකොට සසරේ යනවා. මේ පිං හරි පව් හරි කරනවා කියන සසරේ යනවා. ලෝකෝත්තර දැක්ම ආවහම මොකද වෙන්නේ? ඒක හින්දා පිං පව් කරන්නේ නැහැ. මොකද ඒක දන්නවා පටිච්ච සමුප්පන්න දෙයක්. මේ හේතු නියදෙන හින්දා හටගත්තා. හේතු යදුත් නැත්තම් නිරුද්ධ. එතකොට ඕක අල්ලගෙන කර්ම කරන්න ඕනද? ඇලෙන්න ගැටෙන්න ඕනද? නැහැ. පටින පිංකමත් එහෙම තමයි. ලෝකෙට අයිති කියලා හිතාගෙන ඉතින් පිං ගොඩාක් කරගෙන සසරේ යන්න පුළුවන්. කෙනෙකුට ඒකම අල්ලගෙන ලෝකෝත්තර දැක්ම ගන්නත් පුළුවන්. ඒ අරමුණු වෙන්නේ නැති හිතකින් තමයි මේක ගැඹුරින් දකින්න පුළුවන්. දැන් ඔය කිව්වට ඔක එච්චර හිතට යන්නේ නැහනේ.
නෑ මං කිය දවසුන් භාවනා කරන
හැමතිස්සෙම. ඔව්.
ඒකේ අරමුණු මොකවත් දෙන්නේ
නැහැ. නෑ එහෙම එන්නේ නැත්තේ නෑ. ඉතින් භාවනාව නවත්වුවම එනවනේ. භාවනා කියන්නේ දැන් භාවනා කියන ඒ සමාධියේ ඉන්නකන් එන්නේ නැහැ. තද සමාධියක. හැමතිස්සෙම ඒක ඉන්න බෑනේ. නේද? ඒකෙන් එළියට ආපු ගමන් ආයේ ලෝකෙට ආйти ආරමුණු වෙනවා. හ්ම්? ඉතින් එතකොට මේ දැන් විදර්ශනාව කළොත් අන්න ලෝකෙන් මිදෙන්න පුළුවන්. දැන් ඒ සමාධිය හදාගන්නේ අපි විදර්ශනා කරන්න. දැන් හිත එහෙම හෙදුවන ගමන් මේ වගේ හිත දිහා බලන්න අමාරුයි. අපි හිතක් හැදුනද්දී ආපහු බලන්නත් එපේ. ඕක බලන්න හොඳ සිහියක් ඕන. දැන් සතිය තියෙන්නත් ඕන නුවණ තියෙන්නත් ඕන. ඔන්න සම්පජන්නේ මම මේ විස්තර කරන්නේ. හරි?
දෙක එක තියෙන්න ඕන.
ඔව්. සිහිය තියෙන්නත් ඕන මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා නුවණක් තියෙන්නත් ඕන. පටිච්ච සමුප්පන්න බව දකින්න නුවණක් තියෙන්න ඕන. සම්මා දිට්ඨි. ওই දෙක එකතු වෙනකොට තමයි සති සම්පජන්න වෙන්නේ. ඒ විදිහට බලන්න තමයි ඔන්න ආතාපි. වීරය කරන්න. ආතාපි සම්පජානෝ සතිම. ඔහොම සතිපට්ඨානෙ වඩන කෙනාට තමයි රහත් වෙන්න පුළුවන්. නැත්තම් ලෝකෝත්තර ඵල ලබන්න පුළුවන්. හරි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇතුව සිහිය පිහිටන්න ඕන. ඒකට උත්සාහ කරන්න ඕන. ඒකයි ආතාපි
කියන්නේ.
ඔව්. නුවණ කියන්නේ මේ ලෝකෝත්තර දැක්ම සම්මාදිට්ඨිය. ලෞකික දේ නෙමෙයි. අපි ඉතින් හිතන්නේ අපි ඇවිදිනවා නැත්තම් පොල් ගානවා ඕක තමයි සතිය කියලා. ඒක නෙමෙයි. ඒක ලෝකෙට අයිති. ලෞකික සතිපට්ඨාන. ඒකෙන් ලෝකෝත්තර ඵල ලැබෙන්නේ නැහැ. ලෝකෝත්තර ඵල ලැබෙනම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය යෙදුන සිහිය පිහිටන්න. හරි. දැන් ඔය සම්මාදිට්ඨිය ඇති කරගත්තට සිහිය පිහිටුවේ නැත්නම් ඒත් නෑ. ඒත් අපි ලෝකෙට අයිති දෙයක් වෙන්නේ. නේද? ඒතට ඒ දෙක එකතු වෙන්න ඕන. හරි. මේ සද්දය ඇහෙනකොට සම්මාදිට්ඨිය දාලා හිතන්න පුළුවන් වෙන්න ඕන. ඇහුනේ සද්දයක් විතරයි. එළියේ තියෙන රූපයක් මැවුනේ අපේ පෙර පුරුද්දින්ද, කෙලෙස් සහිත පුරුද්දින්ද. නේද? තර මේ මොහොතේ කෙලෙස් එදුන් නැත්නම් අපි ඒකෙන් මිදෙනවා. ලෝකේ බාර ගන්න නැහැ. ඔව්. අන්නෝක කළොත් නම් Tamanṭama පෙනෙයි ඔයක ලෝකෝත්තර මාර්ගය කියන එක. හරි. එතකොට ආයේ කාගෙන්වත් අහන්න ඕන වෙන්නේ නැහැ. දැන් ඇඩේ තියෙන්නේ කොච්චර අනිත්‍ය බැලුවත් ඉතින් අහන්න ඕන. මොකද ඉතින් ලෝකෝත්තර දැක්මක් ඇවිල්ලා නැහැ. අනිත්‍ය කියන්නේ මේ හිතෙන් මේ පටිච්ච සමුප්පන්න නැත්නම් හේතු ප්‍රත්‍ය වෙන දේවල්. එහෙම්මම හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. හේතුන්ගෙන් හටගන්න දේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. මේ හිතෙන් හදන ලෝකේ හිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. නේද? අර ත්‍රිවිල් එක දැන් නිරුද්ධයි නේද? දැන් සද්දය ඇහෙන්නේ නැති හින්දා නිරුද්ධ වෙලා හරියන්නේ නැහැ. ඒක හිතෙන් හදපු දෙයක්, ඒ හිත දැන් නිරුද්ධ වෙලා. අන්න එතකොට නිරුද්ධ. නේද? ඒ වෙලාවේ ත්‍රිවිල් එකක් යනවා කියලා හිතුණා. හිතෙන් තමයි චේතනා ටික. ඒ හිතක් හැදුණා. ඒ හිත තියෙනකොට ඒක තියෙනවා. ඒ හිත නිරුද්ධ වෙනකොට එහෙමම අරක නිරුද්ධ කරන්න ඕන. ත්‍රිවිල් එකත් නිරුද්ධ කරන්න ඕන. ඕක ඉතුරු කරගන්න එක තමයි අපේ තියෙන වැරද්ද. හරි. මේ හිතෙන් දැනගන්න දේ එහෙමම හිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන දැක්මක් එන්නේ. ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හ්ම්. දැන් ඕක පොඩ්ඩක් හරි අවබෝධ වුණා නම් ඕක ලොකු දැක්මක්. අවුරුදු ගානක් භාවනා කළාට වඩා වටිනවා. කියන්නේ ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න උදව් වෙන්නේ ඔන්න ඔය දැක්ම. ඒ හින්දා තේරුම් ගන්න අමාරු වුණත් මේක තේරුම් ගත්තොත් ගැලවුණා වෙනවා. හරි? ඒ අමාරුයි කියලා අතාරින්න එපා. මේ දකින්න පුළුවන් දෙයක්. බුදුදහමකින් ඔන්න ඕක තමයි ගන්න ඕන දේ. පෙර නොමැසු විරු ධර්මතාවයක් නේද ඔක? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු අන්න බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනවා නේද? මේ අවබෝධ වුණේ පෙර නොයසු විරු ධර්මතාව. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. කලින් ලෝකයා දැකපු විදිහ නෙවෙයි මේ. ඊට වඩා වෙනස් දෙයක් මේ අවබෝධ කළේ. එහෙම ධර්මතාවයක් තමයි බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් ඒක නුවණින් දකින්න උත්සාහ කරන කෙනාට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකයි ඒ විදිහට ඒවා විමසන්න කියන්නේ. ඒක දැන් ටිකක් තේරුණා. ඕක ආයේ අහනකොට ඊට වඩා ගැඹුරට වැටහෙනවා. ආයේ අහනකොට, ඕවා සාකච්ඡා කරනකොට, මෙනෙහි කරනකොට තව තව ගැඹුරට පේන්න ගන්නවා. ඒකට තමයි හිත දියුණු කරගන්න. ඔව්. ඕකම තමයි ඉතින් අපි කතා කරන්නේ. ඔව් විදර්ශනය ඔහොම කතා කරලා Tamanට පුළුවන් වෙනවා මේක බලන්න. එතකොට සද්දයක් ඇහෙනකොට මෙනෙහි කරන්න පුළුවන්කමක් එන්න ඕන. අර පරණ පුරුද්දට මෙහෙම දෙයක් තියෙනවා කියලා හිතුණාට මෙතන ඇත්ත තත්ත්වේ සද්දයක් නම් ඇහුණා. ඉතුරු ටික හිතෙන් හැදුවා. අපි එළියේ තියෙනවා කියන එක මුලාව. ඔන්න ඕක දකින්න පුළුවන් නම් ඕක තමයි තියෙන හොඳම විදර්ශන. ලෝකෙන් මිදෙන්න තියෙන මාර්ගය ඔක. නේද? කලින් මවාගත්තු ලෝකෙටනේ ඇලෙන්නේ ගැටෙන්නේ. නෑ ওই විදිහට බලුවාම ඇලෙන්න ගැටෙන්න විදිහක් නෑ.
කලින් බලාගත්තු ලෝකෙ අපේරගන්න බෑ. ඒකයි දකින්න.
ඔව්. දැන් කෙනෙක් දැන්නා කියලා හිතන්නේ මොකද? නෑ. බැන්නාද සද්ද ගොඩක් ඇහුණා. ඇසීම් ගොඩක් නේ. ඉතින් ඕකට තව කෙනෙක් එක්ක තරහ වෙන්නේ මොකටද?
ඈ?
ඒක තමයි. ඒ බාර ගැනීම තමයි අපේ කෙලස් කියන්නේ. ඈ තව සද්ද ගොඩක් ඇතිලා නැති වුණා. ඉතින් එච්චරයි. ඇයි තරහ ගන්න ඕනද? අන්න බලන්න. එනද ආයතනේ කරන වැඩේ බලන්න පුරුදු වුණොත් අපි ලෝකෙට අහුවෙන්නේ නැහැ. ලෝකෙට අහුවෙන්නේ නැහැ කියන්නේ මායයට අහුවෙන්නේ නැහැ.
ඒකෙන්
සිහියෙන්ම බලන්න ඕනේ. සිහියෙන් බලන්න. ඔව්. සිහියත් ඕන නුවණත් ඕන. මේ දෙක තමයි මේ බුදුදහමේ පෙන්වන්නේ. සති සම්පජාන. ඉතින් මේ ආයතන ගැන හොඳට පුළුවන් තරමට මෙනෙහි කරන්න ඕන. එකක් හරි පටන් ගන්න. ඇහැ හරි කන හරි. එකක් හොඳට පුරුදු වෙන්න බලා ඉන්න. ඔය සද්ද වලට හරි ලේසියි නේද බලන්න. සද්දයි රූපයිනේ. දකින්න රූපෙට ටිකක් අමාරුයි. මොකද රූපෙ තියනවා කියලාමනේ හිතෙන්නේ. සද්දෙට ඊට වඩා ටිකක් තේරුම් ගන්න ලේසි. ඇහුනේ සද්දයක් විතරනේ. රූපයක් ඇහුන්නේ නැහැ. රූපෙ හැදුවේ හිතෙන් කියලා හිතා ගන්න ලේසියි නේද? සද්ද. ඒ හින්දා එයා සද්දවලට හොඳට මෙනෙහි කරන්න. ඒක තේරුම් යනකොට ඇහැටත් ගන්න පුළුවන් ඕක. ඇහැට ගන්න නම් අර බල්ලාගේ උපමාව මතක් කරගන්න ඕනේ. අර බල්ලා රැවටෙනවා වගේ අපිත් රැවටෙනවා කියන එක. කියන්නේ පේන ස්වභාවය නෙමෙයි බාහිරේ පවතින. එහෙම අවබෝධයක් ගන්න ඕනේ. පේන ස්වභාවය එකක්, පවතින ස්වභාවය තව එකක්. යථාභූත ස්වභාවය වෙන එකක්. හැම ආයතනෙම එහෙමයි. දැන් දිවට දැන් රස දැනෙන්නේ ඒ මොහොතේ දිවට ගැටෙන දේ. හැබැයි අපි හිතන්නේ ওই රස තියෙන්නේ බාහිර රූපේ. කාපු දෙයි තමයි රස තියෙන්නේ කියලා. කාපු දෙයි නෙමෙයි රස තියෙන්නේ, මේ දිවේ ගැටුණ ඒ මොහොතේ ඒ දේ. දැන් කේක් එකේද රස තියෙන්නේ, මේ කටේ තිබුණ කෙලත් එක්ක ඇනිලා තියෙන තලපේද? ආයි කන්නාසා කේක්ද නැත්තම් මේ කටේ තියෙන තලපයක්ද? හපපු දෙයක් දුන්නොත් කයිද උග? රැවටිලා නේද? අපි අර ලස්සන රූපෙට රැවටිලා ඒකේ තමයි රස තියෙන්නේ කියලා. ඒකේ නෙමෙයි රස තියෙන්නේ. එයිද? එහෙම දෙයක් කන්න දුන්නොත් කයිද? මේ බලන්න මේ මුලාවන් අපිට පේන්නේ නැහැ. ඔය නුවණින් බලනකොට තමයි ඔය පේන්නේ. හ්ම්? හොඳයි. රස දැනීමේ වරද නෙමෙයි ඔය තියෙන්නේ. රස දැනෙන්නේ අර එළියේ තියෙන ලස්සනට හදලා තියෙන දේ කියලා හිතන එක. ලෝකෙට අයිති කරන එක. රස රසෙන් නවත්තන්නේ නැහැ. අර සද්දේ සද්දෙන් නවත්තන්නේ නැහැ වගේ රස රසෙන් නවත්තන්නේ. අපි ඒවා බාහිර ලෝකෙට අයිති කරමු. ඒ හින්දා තමයි ඒකට තණ්හා කරන්නේ. ඇලෙන්නේ කැටි. හරි. ඉතින් ඒකයි දැන් ඒ ආයතන අල්ලන්න අමාරු නම් කනට ඇහෙන සද්දයි ඇහැට දකින රූපයි ඔය දෙකට දාන්න බලන්න. අනිත් ඒවාට පුළුවන් ඉතින් නාසයට ගඳ සුවඳක් එනකොට ඒක අපි කෑමට ආйти කරමු. හේ. ඒ බාහිර දෙයට ආйти නෑ. ඒක හිතෙන් කරන වැඩක්. ඔන්න ඕකයි දකින්න ඕන. බාහිර දෙයකට ආйти කළොත් අපි ඒ දේ එක්ක එක්ක ඇලෙනවා නැත්නම් ගැටෙනවා. නැත්නම් කර්ම කරනවා. එතකොට ලෝකේ යන ආයි ඉපදි ඉපදි මෙරි මෙරි යන
හිතට දැනෙනවා කියලා දැක්කම කර්ම හැදෙන්නේ නැහැ. ඇලෙන්නේ
නැහැ ගැටෙන්නේ. ඔව්. බාහිර ලෝකෙන් මිදෙන්න පුළුවන් ටිකෙන් රූප ලෝකෙන් මිදෙන්න පුළුවන්. ඈ අනාගාමී වෙනකන් යන්න පුළුවන් ඕක හරියට කළොත්. ආයි රූප ලෝක වලට එන්නේ නැති වෙන්න. ඈ
බලන්න කරන්නේ නැති ආතන්නා සිතර.
ඔයි දැන් ඔය දැන්
උපාදාන නැහැ.
උපාදාන කරනවා කියන්නේ ඒව බාර ගන්න එක. ඔව්. කෝච්චියක් තියනවා කියලා බාර ගන්නවා. ත්‍රී වීල් එකක් යනවා කියලා බාර ගන්නවා. ඒක තමයි උපාදාන. මේ රහතන් වහන්සේ එච්චර යන්නේ නැහැ. සද්දයක් ඇහුණා සද්දේ විතරයි කියලා.
රහතන් වහන්සේට තියෙන්නේ පංචස්කන්ධ විතරයි. අපිට තියෙන උපාදාන පංචස්කන්ධ. එහෙම නේද?
ඒක අපි තව දවසක සාකච්ඡා කරමු. ඔක ටිකක් ගැඹුරු. දැනට අහලා තියෙන්නේ එහෙම. එහෙම
තමයි.
හැබැයි ඊට එහාට ගිය ගැඹුරක් තියෙන. ඈ?
අපි
ඔව්. අහලා තියෙන ටික හරිනම් මේ එනකොට rahat වෙන්න එපැයි.
එහෙනම්
නෑ බණවල කියනවා. ඉතින් ඒක වැරදි. එතන තියෙනවා පොඩි වැරදි දැක්මක්.
තියෙනවනේ.
මොකද පංචස්කන්ධය කියන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය නාම රූප විඥාන කියන ටික නේද?
ඉතින් මම අපි කල්පනා කරනවා ඒක අහනකොට ඉතින් දහතන් වහන්සේ මේ දානි හොගන්නේ බලයි.
ඒවට උත්තර තියනවා.
ඔකේ
ටිකක් හිමීට ඉතින් අර උපමා දිදී කියන්න ඕන. නැතුව මං කිව්වේ අර ලෝකෝත්තර මට්ටම ලෝකෙට අයිති මට්ටමට එකපාරට තේරුම් ගන්න අමාරුයි. අර බල්ලාගේ දෘෂ්ටියේ ඉන්නකොට ඌට ඇත්ත කියා දෙන්න ලේසි නෑ. ඔය බල්ලෙක් නෙමෙයි ඔය හිතේ තියෙන බල්ලෙක් කියලා බල්ලට තේරුම් කරන්න ලේසිද? නෑ. ඒ උගේ දෘෂ්ටිය අයින් කරනකම් ඌට ඒක තේරුම් කරන්න බෑ. ඉතින් අපි දෘෂ්ටි ගොඩක ඉන්නේ. ওই ටික කඩා ගන්නකම් ඔව ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඉතින් මේ ආයතන හයින් කරන්නේ මුලාවක් කියන එක බලන්න පුරුදු වෙන්න. දැන් ඒක ටිකක් තේරුණානේ නේද? ඇහෙන් මුලාවක්, කනෙන් මුලාවක්. ඔන්න ওই ටික තේරුම් ගන්න ආයතන හයට. ඒක තමයි අහපු දේ අඩුවක් තියෙනවා. මේක මම පැහැදිලි කරන්න. ඒක පොඩි පැහැදිලි කිරීමක්. ඉතින් දැන් වතුරට එබෙන බල්ලට නම් තියෙනවා රූපස්කන්ධෙයි වේදනා සංඥා සේරම තියෙනවා. හැබැයි ඔක ඇත්ත දකින්න කෙනාට අපිට තියෙනවද ඒ රූපස්කන්ධෙ? නෑ. ඒක පිහිටන්නේ නෑ. රහතන් වහන්සේට රූපය පිහිටන්නේත් නෑ. පඨවියේ පඨවිය කියලාවත් මඤ්ඤණා කරන්නේ නෑ කියනවා රහතන් වහන්සේ. අහලා තියෙනා නේද? අහලා නැද්ද? එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති කියලා කියනවා. අර නාම රූප නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා දේවතාවෙක් අහන්නේ. මේ සතර මහා ධාතුව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා අහනවා. බුදුහාමුදුරුවෝ කියන ඔය ප්‍රශ්නෙම වැරදි. ඔක අහන්න ඕන මේ සතර මහා ධාතුව පිහිටන්නේ නැත්තේ කොහෙද කියලා. සතර මහා ධාතුව තියෙනවා කියලා හිතාගෙන ඕක නිරුද්ධ වෙන්නේ කොහෙද අහන එක ප්‍රශ්නෙම වැරදි. රහතන් වහන්සේට තමයි සතර මහා ධාතු පිහිටන්නේ නැත්තේ. නාම රූප වෙන් වුණ දවසට සතර මහා ධාතු පිහිටන්නේ. නාමයයි රූපයයි හරියට තේරුම් ගත්තා. කියන්නේ නාම රූපේයි සතර මහා ධාතු රූපේයි හරියට තේරුම් ගත්තාම දැන් බල්ලට පිහිටනවනේ සතර මහා ධාතු බල්ලේ. අපට පිහිටනවද වතුරේ? නෑ. අනේ නිරුද්ධයි. වෙනවා. බල්ලා විශ්වාස කරනවා සතර මහා ධාතු බල්ලෙක් ඉන්නවා කියලා. ඒක උගේ විශ්වාසයෙන්. ඌ ඇත්ත ඇති හැටියට තේරුම් ගත්ත දවසට සතර මහා ධාතුකක් පිහිටන්නේ නැහැ. තේරුණාද? අන්න ඒ වගේ දෙයක්. ඒ තියෙන වළු කියන එක නෙමෙයි Taman තේරුම් ගන්න. ඔව් ප්‍රඥාවෙන් දකින්න. එතකොට ඕවට උත්තර ටික එනවා. කවුරුවත් කියන එක අන්ධව පිළිගන්න කියලා නැහැනේ බුදුරජාණන් වහන්සේ. ඔක නුවණින් විමසන්න ඕන. ඒක ධර්මයේ තියෙනවා. මම ඒ තියෙන තැනුත් එක්කම මම ඒවා දෙන්නම්. එතකොට Tamanට විමසන්න පුළුවන්. ඔව්. යෝනිසෝ මනසිකාරි මේවා හටගන්නේ කොහොමද කියලා ඇත්ත ඇති හැටියටම දකින්න පුළුවන්. හොඳයි. අපි ඉරය වෙන හින්දා එහෙනම් අවසන් කරමු නේද? මට නම් ඉන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට යන්න ඕනනේ. ඈ 8 පහ වෙලා ඉතින්. අටයි 40යි. හොඳයි. මේ කාලය තුල අපි බොහොම කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් ගොඩාක් රැස් කරගත්තා. මහානිසංස කුසල් පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් යම් කිසි කරදරයක් වෙන්න තියෙනවා නම් ඒවයින් අප සැවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙ ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් ඉමිනා පුණ්‍ය කම්මේන බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. කවුද බාලයෝ කියන්නේ? නිවන් මාර්ගයෙන් ඉවතට අදින අය. ඊළඟට සතන් සමාගමෝ හෝතු. මේ ධර්මය පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වෙන්න කවදා වෙනකන්ද යාව නිබ්බාන පත්තිය යම් කිසි දවසක නිවන් අවබෝධ කරගන්න කම්. මේ ප්‍රාර්ථනා ගාතාව කියන්නේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.